සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අප හැම දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අද දිනත් අපි මේ සූදානම් වන්නේ සඳුදා දිනයන්හි පවත්වන ධර්ම සාකච්ඡාවට සහභාගී වීම සඳහායි. ඒ සඳහා මේ දම් සභා මණ්ඩපයට පැමිණ සිටිනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. ඉතින් අපි ඉතාම ගෞරවයෙන් එතුමාට ආරාධනා කර සිටිනවා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන ලෙසට. තෙරුවන් සරණයි රවි මහත්මයා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සුගන් මහත්මියතුළු හැම දෙනාටම. අදත් අපි මේ සඳ දින වල උදේ පැවැත්වෙන සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පුණ්‍ය අනුමෝදනාත්මකව සිහිපත් කරමු මේ නාලිකාව ආරම්භයේ සිටම දැන්ටත් පවත්වගෙන යන්නේ උදව් කරන පොතුහැර පවුලේ සියලු දෙනා ගන්න ඇතුළු. ඉතින් මම ලොකු ධර්ම දානයක් කරන්නේ. ඒ වගේම අමර මහත්මයා රෙකෝඩ් කරලා මේක අපිට දාන්න උදව් කරන්නේ සහභාගී වෙන අය. ඒ සියලුම දෙනාට පවුලලායටත් අපි සියලුම දෙනා රැස් කරන ඉතින් අනුමෝදන් වෙන්න ලොකු ධර්ම දාන කුසලයකට සම්බන්ධ වෙන්නේ සතුටු වෙන්න පුළුවන් මේ ධර්ම දානයෙන් පිණින් ඒ සියලුම දෙනාට දහම ලැබෙන්න කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්න දහම එන්න ලැබෙන්න දහම නැත්නම් ලැබෙන්න මේ ජීවිතය තුළම බුදු කෙනෙක් පෙන්නන ඒ අර්ථය වටහාගෙන සසරෙන් එතර වෙන මාර්ගයට යන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් අපිට මේ දහම පෙන්නලා දෙන්න උදව් කරන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා අවස්ථාවේ අලව්‍ය යනෝම දස්සි ස්වාමීන් වහන්සේ මහත් උත්සාහයක් ගන්නවා උන්වහන්සේ ඇතුළේ බුදු කෙනෙක් මත කරන අර්ථය එන්නලා දෙන්න උත්සාහ කරන ඒ සියලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් අපේ සියලුම පින් අනුමෝදන් කරමු. නිදුක් නිරෝගී භාවය ලැබෙන්න තව තවත් මේ වගේ දහම අපිට කියා දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරෝගී භාවය තිරජීවනය ලැබෙන්න කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරමු. තෙරුවන් සරණයි. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ડોક્ટર රවි. පොඩි දෙයක් පැහැදිලි කර ගැනීමට මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම පොත මම කියවන ලාවේ ඒක තේරුම් ගන්න. මේ අල්සයිමර්ස් දැන් අපි සාමාන්‍ය ජීවිතේ දැන් අපේ ගෝචරත්වය කියන්නේ දැකීම ඇසීම දැනගැනීම සිටීම ආදී වශයෙන් එතනද අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි සද්දයක් ඇහෙනකොට ඒ සද්දය අපි සද්ද මාත්‍රයක් පමණයි කියලා නොදැන අපි එතනින් එහාට ගිහිල්ලා ඒ සද්දේ යමක් දෙයක් කියලා ගැනීම තුළ සිදුවෙන දේ ගැන පුඩි පැහැදිලි කිරීමක් කෙරෙනවා මේ පොතේ. එතන අර නැත්නම් එතන අර අපේ තුල තියෙන ආශ්‍රව නිමිති අපේ තියෙන විවහාර නිසා අපි සද්දේ විදිහට සද්දේ තුලින් එතන මේ දැන නොගැනීම නිසා අපතුල හටගන්න සකස් වීමක් ඇති වෙනවා. මේ සකස් වීම ඊට පස්සේ අර එතන මේ පොතේ විස්තර කරන විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ පහක් ඇති වෙනවා. ඊට පස්සේ එතන කියනවා යම් මේ රූපේ විතරක් ගත්තොත් යම් එසේ වූ හටගැනීම රූපයක් වේද ඒ රූපාදාන ස්කන්ධ වශයෙන් එක්වීමටයයි කියලා. එතන එතකොට එතන අර සත්පුද්ගල භාවයක් නැතුව ඒක සිදුවෙන සිදුවීම තමයි එතන විස්තර කරන්නේ. එතකොට එතකොට එතන සඳහන් විදිහට දැන් ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටම ඒක සඳහන් වෙනවා. යම් මෙසේ වූ හට ගැනීම රූපයක් වේද එහෙම නැත්නම් වේදනාවක් වේද ඒ උපාදාන ස්කන්ධය නැත්නම් වේදනා උපස්කන්ධ වශයෙන් ඉක්වීමටයයි කියලා. එතකොට එතන එහෙම සිදුවෙන හේතුව තණ්හාවද එතන තණ්හාව නිසාද ඒක සිදුවෙන්නේ එතන පොඩ පැහැදිලි කරගන්න අවශ්‍ය මොකක්ද ඇත්ත වශයෙන්ම එතන වෙන්නේ කියන එක මම හිතන ඔබතුමාට තේරෙන්න ඇති කියලා මම අහන ප්‍රශ්නේ මට මේක පිළිවෙලට අහන්න බැරි වෙන ගණන් කරනකොට පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරගන්න කියලා ඉල්ලන සරණයි.
ඒකනේ අප වැදගත්ත පොතේ මොන පිටුවේද තියෙන්නේ කියලා ඔබතුමාට මතකද? නැත්තම් මොන
ඒක කීප පළකම තියෙන දැන් මේ පොතේ 175 වෙනි පිටුවේ තියෙන රූප උපාදානස්කන්ධය ගැන කතා කරන රූපය ගැන කතා කරනවා. ඒ හැම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හැම විස්තරයකදීම එතන සඳහන යන් තථා භූතස්ස රූපං සංකූප උපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. අර මාහත්ති පදම සූත්‍රයේ දක්වලා තමයි තියෙන්නේ. ඒතොර යන් ස්සේතු
මහාහත්ති පදෝපම සූත්‍රයේ හොඳට විස්තර වෙනවා. මොකක්ද මේ රූප උපාදාන සංගහං ගච්ඡති කියලා? මොකක්ද මේ රූප උපාදානය කියලා සලකන්නේ නැත්නම් පනවන රූප උපාදාන සංගහ කියලා සංග්‍රහ කරන්නේ නැත්නම් සලකන්නේ පනවන්නේ මොකක්ද? යා තථාභූතස්ස රූප තථාභූතස්ස පහළ වෙන එහෙම නැත්නම් එයින්ම පැන නගින කියලා අපි කියන්නේ තථාභූතස්ස. ඒ කියන්නේ ඒක වෙලා ඊට පස්සේ ඇති වෙන කතාව නෙවෙයි. ඒ සිද්ධිය ඒ සිද්ධිය කියන එකේ යම් ස්වરૂපයක් යෙදෙනවා නම් අන්න ඒක තමයි රූප උපාදානස්කන්ධය කියලා හැඟීමක් පනව ගැනීමක් කියන තැනට එන්නේ. යම් තථාභූතස්ස රූපං සං රූප උපාදානස්කන්ධේ අංගහං ගච්ඡති. එන එතන අකඩගෙනීමේ පැන නැගීමේ රූපයක් නේද? ඒ රූප උපාදානස්කන්ධේ වශයෙන් එක්වීමට යයි. අන් කියන්නේ ඔන්න ඔය ප්‍රසිද්ධිය වගේ රූප උපාදානස්කන්ධේ සංගහං ගච්ඡං රූප උපාදානස්කන්ධේ සංගහං ගච්ඡති. තථාභූතස්ස රූපං අකගැනීමක් තථාභූතස්ස භූත ඒ තථාගෙන ඉසේ ඒ අකගැනීම තථාභූතස්ස රූප මෙහෙම හටගැනීමේ හරි ස්වરૂපයක් වේද එය උපාදානස්කන්ධය වශයෙන් ඇත්වීමට යයි. ඒ ඔබතුමා අර මුලින් කියද්දි මොකද්ද කියේ ශබ්දයක් විතරයි රූපයක් වෙන්නේ නැහැ වගේ කතාවක් තිබුණනේ. පස්සේ ශබ්දයක් විතරයි කියලා දකින්න ඇතිකම ඒ නිසා අපි වෙන ඒවා හදාගන්නේ කියලා. එතන දැක්ක හිතනවා මේ ශබ්දය කියලා නැවතුණා නම් හරි ඉතුරු ටික ඇදුම් නැත්නම් හරි එහෙම එකකුත් තියෙනවා. මොකද ශබ්දය ඇහෙනකොටම අපිට ඒ ශබ්දේ මොකෙන්ද ආවේ නැත්නම් මොකක්ද එක්කද මේ ශබ්දය ඇති කළේ නැත්නම් මෙන්න මේ මැෂින් එකෙන් මේ වාහනෙන් මේ සිද්ධියෙන් ඔය ශබ්දය ආවේ කියලා අපි දන්නවා නේද? දැන් ඕනම සද්දයක් ඇහෙනකොට මේ සද්ද එන්නේ මේකෙන් කියලා දන්නවා නේද? දැන් බලන්න ඒ දැන ගැනීම ඒ සිද්ධිය එක්කම යෙදිලා අපිට පාක් එක ගහනවා එහෙම තව වාහනයක් යනවා එහෙම බල්ලෙක් පුරනවා එහෙම සද්දෙකම කුරුල්ලෙක් ඇය ගහන කියන කතාව ඒ කතාව එදිලා නේද එතන. එතකොට ඒ දැන් ඒක අපිට සාමාන්‍ය භෞතික විද්‍යාවට අනුව කන දන්නවද මේ කුරුල්ලෙක් කියලා. කපුටේ වාහනය. කවුරු හරි පුද්ගලයේ කන දන්නවද ඔක? නැත්තම් ශබ්දේ දන්නවද ඔක? කනයි ශබ්දේ නිසා සෝත විඥානය කන දැනගෙන ඉන්න නැත්නම් සීව දැනගෙන දැන් ඔය යම් කිසි දැන ගැනීම කියන සිද්ධිය එක මම යෙදිලා නේද? يعني අපි කවුද දැනගත්තේ කියන ප්‍රශ්න. ඔතනින් නේද අපිට මේ මම ඉන්නවා කියලා හිතෙන්නේ. නැත්නම් කාටද ඕ දැන ගැනීම ලැබුණේ? දැනුවත් වීම. මේ දැනුවත් වීම එක්ක පුද්ගල හැඟීමක් යෙදෙනවා නේද? එතකොට ඒක ටිකක් ගැඹුරට හිතුවක් දැනපතන කිව්වේ සද්දේ සද්ද මාත්‍රයක් විතරයි කියලා නවතින්න නැතුව ඉතනින් එහාට ඉතන එකයි වැරදි කියලා තමයි මුලින් හිතන්නේ. ප්‍රතිසන තාපි ඇහිලා තියෙන නැත්නම් ඒ දැනුමට කියන සද්දයක් විතරයි කියලා දැනගත්තා නම් හරි. ඒක යම් කිසි මට්ටමකට හරි වුණාක ශබ්දේ කියන්නේ මොකද්ද? ශබ්දේ 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 කියන ස්වરૂපය. ශබ්දේ කියන ස්වરૂපය අපි දන්නා වෙන අරමුණ වෙන ගන්ධය කියන ස්වરૂපයට වඩා වෙනස්. ඒ දෙකට අපිට කියන්නේ සඤ්ඤා නානත්වයක් තියෙනවා. අඳුන ගන්න පුළුවන්. ඒ අඳුන ගැනීම එක්කනේද සද්ද මාත්‍රය කියලා කියන්නේ. කටේ වෙන් කිරීමේ හැකියාව තියෙනවා. අනිත් එක ඒ සද්දේ මොන පැත්තේද ඔය සද්දේ? දැන් මම කියන්නේ සද්දය තව ජාතිය අපි දැම්මේ නැත්නම් සද්ද මාත්‍රයක් කියලා අදහස් වෙන තැන හිටිය ඔය සද්දේ අර පැත්තෙන් කියන අදහස තියනවද නැද්ද? අපිට සද්දයක් ඇහෙනකොට දැන් නිකන් ඒ පැත්ත බලන්න හිතෙන ගතියක් තියෙනවනේ. එතකොට අපි දන්නවනේ කොයි පැත්තද බලන්න ඕන. අනේ ඒ දිශාව දැනගත්තේ කොහොමද? නැත්නම් ඔක දුර එකක්ද ළඟ එකක්ද කියලා අදහසකුත් තියෙනවනේ. ඒ ශබ්ද මාත්‍රය තුළ. එතන ඒ ශබ්දය අපට සාපේක්ෂව බහිද්දයිනේ. බහිද්ද එනේ අජත්ත බහිද්ද. ඊළඟට ඒ ශබ්ද මාත්‍රයේ යෙදෙන්නේ නැද්ද? කැමැති අකමැති නැත්නම් නැදහත් ස්වභාවය. මේ කියන්නේ ශබ්දයට තව එකක් දාලා නෙමෙයි ශබ්ද මාත්‍රය කියනකොට. අපිට බලන්න ඒ ශබ්දයේ ශබ්දයේ කියලා දැන ගැනීම තුල ලෝකය යෙදිලාද නැත්නම් නැත්තම් ඔය ශබ්දේ දැන් ඔන්න ශබ්දේ තව ටිකකින් අතීත ශබ්දය අර ඉස්සෙල්ලා හුණ ශබ්දේ ගැනයි මේ කතා කරන්නේ. නැත්තම් ඔයගේ ශබ්ද ඉස්සරහට එයිද අනාගත බලන්න අතීත වූ අනාගත වූ වර්තමාන වූ ඒ ශබ්ද මාත්‍රය දේවා ළඟ වේ. ඕලාරික වේවා, සිව් වේවා, හීන වේවා, ප්‍රණීත ප්‍රණීත හෝ හීන හෝ ප්‍රණීත, අජ්ජත් බහිත්. ඒ 11 ආකාරයක දැන් මේ පැවැත්මක් ඇවිල්ලා නේ. සබ්දේ නම් ඇති වෙලා නැති වෙනවා. අපි දැන් 11 ආකාරයක පැවැත්මක් ඇවිල්ලා නේ. කියන්නේ අර්ථයක් ඇවිල්ලා නේ. දුර ළඟ කියන එකට අර්ථයක් ඇවිල්ලා. අජත්ත බහිද්ද කියන එකට අර්ථයක් ඇවිල්ලා. ඒ අර්ථයක් ඇවිල්ලා කියන්නේ පැවැත්මක් පිහිටීමක්. පැවැත්ම කියන එකේ අදහස මේ පිහිටීම දෙයක් රූපයක් වෙලා පැවැත්ම මොනවය ඔය මේ පැවැත්මක් දෙන්නකොට දැන් අර ඒක එක්ක පුද්ගල ස්වභාවයක් කියදෙනවා නේද? කන්ද වලට පැවැත්ම අනේ ඒක යෙදී ඒ ක්‍රියාවේ යෙදීම වෙනකොට අන ආශව උපාදානී කියන අර සුඛියත්වයේ බව යෙදෙනවා නේ.
සමයි ડોක්ටර්, එතන තමයි ප්‍රශ්නේ මතුවේ. මෙතන මේ අර යම් යථාභූතස්ස රූපං තං රූප උපාදානස්කන්ධේ සංඝං ගච්ඡති කියන තැන ඒ දැන් ඔබතුමා විස්තර කළ දෙන්නේ ඒක කියලා තමයි වැටෙන්නේ. මොකද එතන කොහොමවත් අපිට මේ අපේ දැනුමකින් ඒක දැනගන්න බැරි වෙනවා. මොකද ඒක වෙලා ඉවරයි, ඒ වෙලා වෙනකොට. මොකද ඒක අර මම එතන ඒකට ඒ උපාදානස්කන්ධ වශයෙන් ඉක්වීමට යනවා කියන්නේ එතන අපේ පාලනයක් එතන නැහැ. කෙනෙක්ගේ පුද්ගලිකින් පාලනය තුළ අර තණ්හාව නිසාද වෙන්නේ කියන එකයි මට හිතෙන සමාතම වැඩිය ඇති. يعني එතන තමයි මට මේ කරගන්න ඕන. දැන් ඔබතුමා පැහැදිලි කළ දෙනකොට මට දැනටමත් ඒක ටිකක් තේරුණා මොකද්ද මේ කියන්නේ කියන එක. ඒක තමයි.
ඒ දැන් රූපයේ ලෙස දැනගන්නේ මොකක්ද? ඒක හරි දැනුවත් වෙන ගතිය නැත්නම් දැනෙන ගතිය. එහෙම නැත්නම් තමන්ට ගෝචර වෙන ගතිය නේද? ඒ රූපයේ ස්වરૂපේ. ස්වરૂපේ කියන්නේ දැන් සබ්ද ස්වરૂපය කියලා ගෝචර වෙන ගතියක් තියෙනවානේ. අමාට ගෝචරයි. සබ්දය අපි කිව්වොත් අපි සබ්දය සබ්දයෙන් නැවැත්තුවා කියලා ඔබතුමා පටන් ගත්තා. සබ්දය කියලා ගෝචර වීමක් තියෙනවා නේද? තමයි දැනගන්න ගතියක් තියෙනවා නේද? ගෝචර කියන්නේ දැන් ඔන්න ඔය ඒ ස්වરૂපය අපි ඉක්මවා ගියා කියන්නේ ගෝචර වෙන ගති එතකොට ප්‍රශ්නේ තමයි එතර වෙනවාද කියන්නේ. කියන්නේ දැන් අපි රූපේ ලෙස වටහා ගන්නේ අපිට දැනෙන නැත්නම් ගෝචර වෙන ගතිය. හරි, ශබ්දය කියලා දැනගන්න. ශබ්දය මම කියලා නෙමෙයිනේ, මටනේ ශබ්දය ලැබුණේ. මටනේ ශබ්ද ඇහෙන. මොකද ඒ අමාත ගෝචර වෙන ගතියක් නේ. ස්වකීයත්වය දැනගන්න. ස්වකීයත්වයට ගෝචර වෙන ගතියක් නේද ඒ ශබ්දය කියන එක.
එහෙමයි ඩොක්ටර්. එතන ඒ කියන්නේ දැන් එතකොට ශබ්දයේ අහන වෙලාවට මෙතන මේ අර මේ 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 සිද්ධිය සිදුවෙලා ඉවරයි. කියන්නේ කියන්නේ යම්සේ සම්සේ හටගෙන රූපයකට ඒ රූප පාදානස්කන්ධ වශයෙන් එක්වීමට යයි. එක්වීමට ගියාට පස්සේ ගියේ ඉඳ තමයි අර සුඛියත්වයේ කියනක ගොඩනැගිලා ඉවරයි වෙනකොට. එහෙම නේද?
ඕක දැනගන්නකොට සද්ද වෙලා ඉවරයි කියන එක නෙවෙයි කියන්න හදන්නේ.
මං හිතුවේ දැන් සද්ද කියලා අපි දැනගන්නකොටම කියන්නේ එතන පුද්ගලෙක් ගොඩනැගිලා ඉවරයි කියන එක. එතන නැත්තම් අපිට කෙනෙකුට සද්දයක් ලැබෙන විදිහක් නැහැ නේද? ඒක දැන් රූප උපාදාන ස්කන්ධ වශයෙන් ඉක්ීමට ගිහිල්ලා ඉවරයි. ඒක අපිට එතන සත්‍ය පුද්ගලෙක් කරන දෙයක් නෙවෙයි. ඒක වෙලා ඉවරයි කියන එක මම අදහස් කළේ.
වෙලා ඉවරයි කියනකොට අපේ අදහස් දෙකක් තියෙනවා. ඒක පැහැදිලි කරගන්න. දැන් අපි දැනගන්නකොට සද්දේ නැති වෙලා ඉවරයි කියන අදහස එකක් නේද? සද්දේ ඇහුණා, ඇහුණාට පස්සේ තමයි සද්දේ කියලා දැනගන්නේ. එතකොට සද්දේ ගෙවිලා ඉවරයිනේ නේද? ගැලේ ඇතෙන්ට එනකොට ඒකද කියන්නේ ඔබතුමා?
ඒකමත් නේ මම හිතුවේ. දැන් අර මට කලින් මතක් තව දෙයක් මතක් වුණේ අර පත්‍යං උපං පච්චුප්පන්නා චේ ධම්මා තත්ත පස්සිටි කියන්නේ අර එතනදී සද්ද මාත්‍රයක් කියන තැනින් එහාට ගිහලා අපිට කොහොමත් සද්දයක් ඇහෙනකොට අර සද්ද මාලාවක් කියන්නේ එතන රූප සද්ද රූපය කියන එකේ මේ රූප කීපයක් සෑහෙන රූප ගියාට පස්සේ තමයි අපිට අර එකිනෙක එක එක එකතු කරලා එක සද්දයක් විදිහට දැනෙන්නේ. එතකොට එතෙන්දි මෙතන සද්දය ඇවිල්ලා කොහොමත් සද්දය එක සද්දයක් සද්ද මාත්‍රකින් එහා ගිය සද්දයක් ඇහෙලා ඉවරයි කොහොමත්. එතකොට අපි අවිද්‍යාව නිසා එකිනෙක එකිනෙක ඇතිලා සද්ද මාලාවක්ම හටගත්තන අපිට දැනෙන්නේ නැහැ කියන එක මම අදහස්
කළේ. ඒක තමයි කියන්නේ සද්ද ගොඩක් ඇහිලා එහෙම නැත්නම් සිද්ධියක්වත් ඒ ඇහෙන එකේ අපි හිත ගොඩක් හදලා තව තව මොනවද මොනවද මේ කිය කියලා. හරි. එතකොට ඒ විදිහට හිතනකොට මොකද වෙන්නේ? අපි හිතනකොට ඒ සද්දේ වෙලා ඉවරයි නේ. ඒක අතීතයට ගිහිල්ලා ඉවරයි. ඒ ගෙවිලා ගිහිල්ලා ඉවරයි. එතකොට දැන් ලැබෙන්නේ නැති එකක් ගැනනේ ඔය හිතන්නේ කියන එකට එනවනේ. ඒ මම මේ කියන්න හදන එක ටිකක් වැටහෙනවා ඇති. ඔක ඇහෙන අපි දැනගන්නකොට ඒක ඉවර වෙලා ගිහින්. ඒකට ඔන්න ඉවර වුණ නැති එක අපිට පේන්නේ නැහැ. ඒ අර කියන අදහස් අල්ලගන්න. ඒ සද්දට අදාළ හිතපු ටික අල්ලගන්නවා නේද? ඒ ඒකට ඒක සාස්වා උපාදානියානේ. ඒ කතාවත් හරි. දැන් මම මේ ඒක එතකොට අපි සද්ද ඇහුණාට පස්සේ කතන්දරනේ. සද්ද බව දැනගත්තා ඒක. ඉවරයි. අපි ඕකට තව විස්තර දෙනවා. හරි. සද්දේ බව දැන ගැනීම කියන සිද්ධිය. ශබ්ද මාත්‍රයක් කියලා දැනගත්තනේ නේද? ඒ සිද්ධිය ගැන මොකද හිතන්නේ? අපි හිතන එතන ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ආපු අදහස් ටිකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ
එතනත් සද්දේ කියලා දෙයක් කරගෙන ඉවරයි දැනගන්නකොට.
දැන් සද්දේ කියලා දැනගැනීමේ මම යෙදිලාද නැද්ද?
එතනත් යෙදිලා තියෙනවා ડોක්ටර්. සද්දේ
නැත්නම් සද්දේ කියන දෙය ලැබිලානේ. ඒක තමයි ඔය ඇති වෙනව නැති වෙනවා කියලා ඉවර වෙනවා කියලා දාන්න.
එහෙමයි. මොකද සද්දේ කොහොමද ඒ සද්දේ අපේ කනටත් දැන් මෙතන සද්දයක් වෙනවනේ. ඒක මේ කනටත් වදින්න පුළුවන්. මෙතන තියෙන පිටි රත්යේ සද්දේ වදින්න පුළුවන්. එනවාට කනටවන සද්දේ සද්දයක් විදිහට දැනගන්න මුලින්ම.
පිටිය දන්නවද සද්දයක් කියලා? නැහැනේ.
දැන ගැනීමක් වෙන්නේ නැහැ කොහොමවත්.
අපි තමයි දන්නේ සද්දේ කියලා නේ. එතකොට තව පැත්තකින් අහන්න විඥානයේ පහළ වෙලාද නැද්ද? විඥානය කියන්නේ මොකක්ද?
විඥානය පහළ වෙන එතන කොහොමද? විඥානය පහළ වෙලා කියන්නේ එතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම පහළ වෙලා කියලා මම
කියනවා. ඔව්. විඥානය කියන්නේ 아무ති දෙයක් නෙමෙයි ඔය දැනගන්න බව. දැන්වත් වීම කියන කතාව තමයි විඥානය කියන්නේ නේද? ඒ ගැතිය දෙන නම තමයි විඤ්ඤාණය. ඒකට ශබ්ද බව දැනගෙන. එතන තේරුම් ගන්න ඒ ස්වરૂප ශබ්ද ස්වરૂපේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන ඒ පහම යෙදිලා. ඒකට බලන්න දැන් ශබ්දය කියන ඒ ගැතිය අපි සද්දේ කියලා දැනගන්නවනේ නේද? මේ සද්දේ කියලා දැනගන්න මට්ටම කතා කරන්නේ. ඊට පස්සේ කතන්දර නෙවෙයි. ලෝක හරි ලේසි. ඊට පස්සේ වනම් ඉතින් සද්දේ නැති වුණාට පස්සේනේ කියලා ඒක වැඩක් නැහැ කියන. හැබැයි මේ සද්දේ කියලා දැනුවත් වීම හොඳට බලන්න සබ්දය කියලා කියන්නේ සුඛියත්වයේද සුඛියත්වයට ගෝචර වුණ දෙයක්.
නෑ සුඛියත්වය. එතන ඔබතුමා දැන් සඳහන් කළේ මේ සබ්දයට කියන සංවේදී බවද කියන්නේ සබ්දයක් කියන්නේ සබ්දය විග්‍රහ නොකර සබ්දය හට ගැනීම එතන තියෙන සංවේදී බව කියන එක.
ඔව් කියන්න කිසි සංවේදී බව. සංවේදී බව කියන්නේ මොකද්ද? දැනගන්න බව නේද? අර සංවේදී බව
දැනගැනීම ගැනීම තමයි මුලින්ම ඇති වෙන්නේ. සත්‍ය විග්‍රහ කරන්න කලින් ඒක සංවේදී වෙලා දැන ගැනීමක් ඇති
වෙනවා. දැන ගැනීමක් ඇති වෙනවා නේද? ඒ දැනගන්න ගැතියට නේද විඥාණය කියන්නේ? දැන ගැනීමේ ක්‍රියාව නේද? විඥානනේ. දැනගන්නවා. දැන ගැනීම දැනගත්තු දේ නෙමෙයි දැනගන්න ක්‍රියාව. විඥාන හැබැයි අපිට ඒ දැන ගැනීම කියන එක අල්ලන්න පුළුවන් දැනගත්තු දේ නිසා. ඒත් සද්ද ගැන කතා කරනකොට තමයි ආපද්දේ කියලා දැනගෙන තියෙනවා නේද? සද්ද බව දැනගෙන තියෙන දැන ගැනීමේ ක්‍රියාව යෙදිලා විඥානන ක්‍රියාව යෙදිලා කටර සංඛ්‍යනේ දැන් කන්නාඩියයි ප්‍රතිබිම්බයි කියලා කියන්නේ. දැන් ප්‍රතිබිම්බ නිසා තමයි කන්නාඩි ස්වභාවය ගැන කතා කරන්න පුළුවන්. ප්‍රතිබිම්බ නැතිබුණා නම් කන්නාඩි ස්වභාවය ගැන දන්නේම නැහැ. අපිට කන්නාඩි ස්වභාවය පේන්නේ නැහැ. අපිට පේන්නේ මොනවාද? ප්‍රතිබිම්බ. ප්‍රතිබිම්බ පෙනුනට පෙනුන ප්‍රඥාව යෙදෙන්න ඕන නේ. කන්නාඩි ස්වභාවය. මේ ප්‍රතිබිම්බේ මේ ප්‍රතිබිම්බ කියලා ප්‍රතිබිම්බ ගැන හොයන්න නෙවෙයි. ඒ සකස් වෙන ස්වභාවය. ඒක ගෝචර සකස් වෙන දේ. එතන ප්‍රතිබිම්බ මට්ටම තමයි ගෝචර. සකස් වීම කියන එක ගෝචර නෑ. ඒක ප්‍රඥාවට අහු වෙන. එතකොට මේ ගෝචරත්වය තුළ ගෝචර නොවන ප්‍රඥාවෙන් දකින්න ඥානක් තියෙනවා. ශබ්දය කියන එක ලෝකයේ ලෝක දුකයි. ශබ්ද නැති වුණා නම් ඒ දුක නෑනේ කියන තැන සාමාන්‍යයෙන් විනසන කෙනෙකුට හිතා ගන්න පුළුවන්. හිත දියුණු කරන කෙනෙකුට කරන්නත් පුළුවන්. දැන් කරනකොට මොකද වෙන්නේ? සබ්ද සංඥා කියන නිසානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක සබ්ද නැතුව පිටියනම් ඔය ප්‍රශ්නේ නෑ කියලා ඒ සබ්ද වලින් මිදෙනවා එක්කෙනෙකුට විමුක්තියක් කියලා කියනවා. මිදීමක්. හැබැයි ඒ මිදුණට හොඳට බලන්න සොකීයත්වයෙන්ද මිදෙන්නේ සොකීයත්වයට ගෝචර වෙන්නේ.
එතන සුඛියත්වයට ගෝචර වෙන දේ ડોක්ටර්. දැන් සුඛියත්වයට ලැබුණ දෙයක් විදිහට තමයි ගන්නයි තයිටින් අර උතුමක් කිය විදිහට පිටියට ඒක ලැබෙන්නේ නැත්තම් මෙතන අර සුඛියත්වයේ සුඛියත්වයට ගෝචර දේ විදිහට තමයි ගන්න වෙන්නේ.
ඕක තමයි ඇත්තටම හිත දියුණු කරන අය ඒ කියන්නේ දහමක් ඇහුන් නැති බුදු කෙනෙක්ගේ දහම ඇහුන් නැති අය ඔය දේ කළා. ඒකයි ඒ සංඥාවෙන් මිදෙන අසංඥ භාවයක යන්න පුළුවන්. සංඥාවක් නැතුව ඉන්න පුළුවන්. හරි. අතර රූපමය ස්වභාවයක් නැතුව ඉන්න පුළුවන් තත්ත්වෙට යන්න පුළුවන්. එතකොට අන්න අර ශබ්ද කියන ස්වરૂපය නැති කරන්න පුළුවන්. ඒ ශබ්ද ස්වરૂපය දැනගත්ත නේද සුඛියත්වය. නොයේ සුඛියත්වය දකින්න එක තමයි මේ කරන්න බැරි. ඒක තමයි ඒ හේය පෙන්වලා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ සක්කාය. රට සක්කායට ගෝචර වෙන يعني අපි නැත්නම් ලෝකයා ඒ රූපය ලෙස වටහගන්නේ ශබ්දය කියලා වටහගන්නේ අමාට දැනෙන ගතිය නැත්නම් සුඛියත්වයට ගෝචර වෙන ගතිය. ඒ දැනෙන ගතිය ඉක්මවුවත් ඒ රූපේ ඉක්මවුවත් සුඛියත්වයේ නැත්නම් සක්කාය ඉක්මවා යන්නේ නැහැ. එතන සක්කාය නිරෝධ වීම කියන එකතර වීම වෙන්නේ. සුඛියත්වයට ගෝචර වෙන රූප ස්වභාවයේ ඉක්මවනවා. සුඛියත්වයට ලැබෙන සංඥා ස්වභාවය ගෝචර වෙන ඒ සද්ද සංඥා කියලා කියන්න පුළුවන්. රූප ස්වභාවය ඒ සංඥා ස්වභාවයේ ඉක්මවට සුඛියත්වය කියන අන්න ඒ ස්වභාවය ඒ සුඛියත්වය ඉක්මවා යන්නේ. එතකොට ඒ අපට රූපය ගැන වැටහෙන කියනකොට අපිට සද්දය ගැන වැටහෙනවා. එතකොට ඒ සුඛියත්වයට ඒ රූපය වැටහෙන ආකාරය ඒකයි බුදු කෙනෙක් පෙන්නන මේ පටිච්ච සමුප්පන්න බව හරි සංකත බව හරි ස්මතු කරන ඒ සුඛියත්වයේහි විග්‍රහ වෙන රූපේ කියන්නේ සුඛියත්වයේහි විග්‍රහ වෙන රූපයයි සුඛියත්වයට ලැබෙන රූපයයි කියනකොට ජාති දෙකක්. සුඛියත්වය කියන්නේ සක්කාය කියන්නේ පංච උපාදාන. සක්කාය කියන එකෙත් රූප ස්වરૂපය තියෙනවා. සක්කායට ගෝචර වෙන එකෙත් රූප ගතිය තියෙනවා. ඒ සත්‍යයට ගෝචර වෙන එකට තමයි අපි ඔය සද්දෙට තමයි අපි පංච උපාදානස්කන්ධ ගලපන්. එනකට බුදුහාමුදුරුවෝ මත කරන්නේ ඒ එක් සතියත්තේ දෙනවනේ සතියත්තේට නේ ඔය ගෝචර වුනේ. ඒක තමා යෙදිනානේ. අනේ තමා කියන එකේ යම් රූප ස්වરૂපයක් යෙදේද මේක තමයි පංච උපාදානස්කන්ධයේහි රූපය කියලා එක්වීමට යන්නේ සංගහං ගච්ඡතියා සතා භූතස්ස රූපං රූප උපාදානස්කන්ධේ සංගහං ගච්ඡති රූප උපාදානස්කන්ධ කියලා එක්වීමට යනවා එන්න මේ සුඛියත්තේ තියෙන රූප ස්වභාවය නැත්නම් ස්වરૂපය අතර ගෝචර වීම තුල ගෝචර වෙන්නේ කාටද නැත්නම් කවුද තමා කියන ස්වභාවයේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අන්න ඒ උපාදානස්
ස්කන්ධය තමයි සමා. ඒකට අන්න ඉස්සර ඒ දකින්න පුළුවන් වුණොත් සක්කාය නැත්නම් සුඛියත්තේ කියන එක පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්නවා කියන්නේ අන්නේ ස්වභාවයේ සංකත බව. පටිච්ච සමුප්පන්න බව. ඕලාරික බව. ඒකට පැවැත්මක් පිහිටුමක් ලංවීමක් කරන්න බැරි බව.
ડોક્ટર සමා වෙන්න ඔතන ડોક્ટર මේ මනෝවිඤ්ඤාණයෙන් තොරව ડોક્ટર මේ සෝත විඤ්ඤාණය දැනගන්න විදියක් තියෙනවා ડોક્ટર.
මොකක්ද ඒ මනෝවිඤ්ඤාණයයි සෝත විඤ්ඤාණයයි කියන්නේ?
මුලින්ම ડોક્ટર අර සෝත විඤ්ඤාණයෙන් ડોક્ટર නොතිබීම හටගෙන නිරුද්ධ වෙනවා නේ ડોક્ટર. සෝත විඤ්ඤාණය කියන්නේ කනේ හටගන්න විඤ්ඤාණය. දැන් ශබ්දයි අර කනේ තියෙන ප්‍රසාදයි දැන් එතන යම් ස්පර්ශයක් කියලා හටගන්න විඤ්ඤාණයක් තියෙනවා කියලා චක්කු විඤ්ඤාණය කියලා ඒ වගේ ડોક્ટર ඇහෙතර හටගන්න විඥානයක් සඳහන් වෙනවනේ ડોક્ટર. එතකොට දැන් ওই සෝත විඥානේ කියන තැනදී දැන් ශබ්දයක් අර දැන් බාහිර මොක්තරේ ශබ්ද රූප කනේ ගැටෙනකොට හටගන්න විඥානයකට ওই සෝත විඥානයක් කියලා ડોક્ટર ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ડોક્ટર
ඒ ඒක තමයි මොකක්ද ඒ විඥානේ
කියන්නේ? ඔව් ඒක හතර දැනගන්න විදියක් නැහැ ડોક્ટર. මනෝ විඥාණයෙන් තොර ඒ කියන්නේ නේද?
විඥානය කියන්නේ මොකටද?
විඥානය කියන්නේ ડોક્ટર දැනගන්න ඕන වගේ අර්ථයක්.
වගේ නෙමෙයි දැනගන්නවා කියන එක තමයි විඥානය කියන්නේ.
ආහා. ඔව් ડોક્ટર. ඒක දැනගන්නේ කොහොමද ડોક્ટર? ඒ શબ્දය.
ඒක දැනගන්නවා නෙමෙයි. යම් දැනගන්න ස්වභාවය. ඒක දැනගන්න ස්වභාවයක් කියන්න තියෙන්නේ විඥානය. දැනගන්න එක දැනගන්න කියන ක්‍රියාවට දෙන නම විඥාන. විඥාන කියලා වෙනම එකක් දාගන්න යන්න එපා.
ආහ්.
නම හරි දැන් ඔබතුමා දැනගන්න එකක් නේ කතා කරන්නේ. මේ එතන දැනගත්ත ගතියක් තියෙනානේ දැනගන්නවා කියන්නේ. ඒ දැනගන්නවා කියන එකට දෙන නම තමයි විඥාන. දැනගත්තු දෙයට නෙමෙයි දැනගන්නවා.
ආහ්.
ගන්න. හරි. ඒ දැනගන්න ගතිය කනෙහි නැත්නම් කන නිසා නැත්නම් මන නිසා කියලා අපිට කියන්න පුළුවන්. දැන් ගින්දරක් ඇති වෙනකොට නැත්නම් මේ දර නිසා නැත්නම් මේ වේලිච්ච පිදුරු ටික පත්තු වෙන නිසා කනකොළ නිසා මේ ගෑස් පත්තු වෙන නිසා වෙයි ගින්න කියන ස්වභාවය අර නිසා කියන්නේ ඒක අනුව වෙනස් වෙන්නේ නැහෙනි. දැන ගැනීම කියන එක මොන විදිහට දැනගත්තත් දැන ගැනීම කියන ක්‍රියාව දැන ගැනීමමනේ.
ඔව් එතන ડોક્ટર මට එකපාරට නිකන් අදහසක් ආවේ අර මේ අපි අර දැන් සෝත විඥානය හටගෙන නිරුද්ධ වෙද්දී අර මනෝ විඥාණයෙන් ඇත්තටම දැනගන්නේ ડોક્ટર මේ
වැරදිද ඔය කතාවේ වැරද්ද පෙන්වන්න තමයි මම මේක මතක අපි හිතනවා සෝත විඥානේ ඇති වෙලා නැති වුණාට පස්සේ ඉතුරු ටික වෙන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
ඔව් ડોક્ટર අන්නාරි ડોક્ટર ඒ කියන්නේ ධම්ම බවට පත් වුණ එක තමයි දැනගෙන තියෙන්නේ. ඒ කියන්නේ බොරු ශබ්දය.
ඒක නෙවෙයි ප්‍රශ්නේ.
ආහා.
ඒ අපේ අපිට ගලපගත් එකක්.
හරි ડોક્ટર.
එතකොට තමයි අරක ඇති වෙලා නැති වෙනවා. ඒක වැරද්දක් නෑ. මේ ඊට පස්සේ එකේ තමයි වැරද්ද කියලා ඔහම ලැබෙනවනේ.
ඔව් ડોક્ટર.
ඔයිට වඩා වෙනස් නේ බුදු කෙනෙක් මත දරන අර්ථය.
ආ හරි ડોક્ટર. අපිට හිතෙනේ ડોક્ટર ධම්ම බවට පත් වුණන් පස්සේ මනෝ විඥානේ දැනගන්නේ අර ධම්ම බවට පත් වුණ ශබ්දේනේ ඇත්ත ශබ්දේ නෙමෙයි ඔරිජිනල් එක නෙමෙයි වගේ අපිට ડોક્ટર අදහසක් වෙන්නේ.
ඔව් එතකොට ඔතෙන්ට එනකොට ශබ්දේ කියන එකේ බැසගෙනද නැද්ද? අභිනේෂ වෙලා ඒ කනට ශබ්දේ ඒ විඥානේ ඒ දැනගන්න බව කන දැනගැනීම යෙදිලා පද්ද
දැනගැනීම ඔව් යෙදිලා ડોક્ટર යෙදිලා ඔව්
ඒක එතන පංච උපාදාන ස්කන්ධ නේ
එතන ડોક્ટર මේ පංචස්කන්ධ තියෙන නේද ડોક્ટર
පංචස්කන්ධ කියනවනම් ඒ පැවැත්ම කියන එකක් නෑ සාසව උපාදානියා කියන එක
යෙදෙන්නේ.
අපට ඒ ස්කන්ධ කියන මට්ටම අපට ගෝචර මට්ටම නෙවෙයි. ඒක දැන් මේ මේ කතා කරන එක එක තමයි මම කියන්නේ. ශබ්ද ගැන දැනගෙන ශබ්ද බව දැනගන්න ශබ්දේ ආවේ මොකෙන්ද කියලා දැනගන්න එක නෑ හිතෙන් මනෝවිඤ්ඤාණයෙන් කරනවා කියන්න පුළුවන්. ශබ්දය දැනගෙන කන දැන ගැනීම කන දැන ගැනීම කියන එක තමයි සෝත විඤ්ඤාණ කියන්නේ දැන ගැනීම. එතකොට ඒක අපි ඇහෙනවා කියන එක කියන්නේ.
තව ડોක්ටර්
මොකද්ද මේ ඇහෙනවා කියන්නේ? අනද සබ්දේ ඒ දෙකම නෙමෙයි.
ඔය ડોක්ටර් දෙකම නෙමෙයි.
ඇහෙනවා සබ්ද මේ ඇහෙනවා කියන්නේ සීම කියන්නේ. සීමේ ක්‍රියාව කියන්නේ මොකක්ද? අපි තීරණ දාගෙන අදහස් දාගෙන ඔය කණේ ඇහෙන එක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ හිතපු එකනේ ප්‍රශ්න. ඒ තමන්ගේ අදහස් එක්ක යනවා මේ මේ ඒ ඇහෙන දහමට අනුගත වෙනවා නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියලා නෑ ඒ සෝත විඥානය ඇති වෙන එකේ ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඇති වෙන විඥානය ගැන බලන්න කියලා එහෙම කියලා තියනවා. කියලා තියනවා නම් ප්‍රශ්නයක් නෑ. ඒක බුදුහාමුදුරුවන්ගෙන් අහුණ එකක්ද අපි දාගත්තා.
ඒක ડોක්ටර් මේ අපි දාගත් එකක් බුදුහාමුදුරුවෝ කියන එක.
ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වා කියලා ඊළඟට ඒක තියෙනවා. ඒකනේ අපිට
හිතන්න. ඔව් ඔව්.
අනේ ගැන කතා කරමු. දැන් සෝත විඥානේ මායාකාරය නෙවෙයි මනෝ විඥානේ විතරයි මායාකාරය කියලා කියලා තියෙනවා. නැත්තම් මාය රූප මංච විඥාන. විඥානේ මායාකාරය.
ඒකෙන් උඩට යම් කිසි මොනම ආකාරයක හෝ දැනගැනීමක් තියෙනවා නම් එතන ඒ දැනගෙන තියෙන්නේ අර මායාවෙන් උපද්දපු ස්වභාවය.
ඒ දැනගැනීම කියන තැනයි අපි විමසනවා. දැනුවත් දැනගැනීම විඥානන කෘත්‍ය. විඥානන කියන ඒ දැනගන්න කෘත්‍ය කියන එක නෙවෙයි අපි. අපි ඒක බෙදාගෙන අනෙන් දැනගත්ත එක අහිංසකයි හිතෙන් දැනගත්ත එක තමයි ප්‍රශ්න.
අන්නරේ ડોක්ටර් එහෙම එකක් මේ එනවා ડોක්ටර්. ඒ කියන්නේ දැන් අපිට කවදාවත්ම සෝත විඥානයක් හම්බෙලා නැහැ ડોක්ටර් කියලා තමයි අපිට හිතෙන්නේ.
හම්බෙලා නැත්නම් සෝත විඥානය කියන කතා කරන්නේ කොහොමද?
ඒක තමයි ડોක්ටර්. ධම්ම බවට පත් වුණාන් පස්සේ ධම්ම බවට පත් වුණු විඥානේ
දැනගන්නේ
මනෝ විඥානේ නේද?
වාහනේ හම්බෙලා ඔයාට ඒක හම්බ වෙලා නැත්නම් ඔයා කොහොමද සෝත විඥානයක් ගැන දැන් කතා කරන්නේ?
හම්බෙලා තියෙන ධම්ම බවට පත් වුණු විඥානේ නේද?
සෝත විඥානේ කියලා දන්න නිසා නේද සෝත විඥානේ ගැන කතා
කරන්නේ? එතන ડોක්ටර් ධම්ම විඥානේ කියලා කියන්නේ නැහැ නේද ડોක්ටර්? ඒක ඇද දැන් සෝත විඥානේදී කෙලින්ම එතන රූපත් එක්ක ගැටුණාම එන විඥානයයි ඊට පස්සේ අර එතන ડોක්ටර් ධම්ම කියලා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ දැන් මන ධම්ම මනෝ විඥාන කියද්දි ડોක්ටර් මන රූප මනෝ විඥාන කියන්නේ නැහැ ડોක්ටර්. දැන් මන රූප ඊට පස්සේ මනෝ විඥාන කියලා කියන්නේ නැහැ. එතන කියන්නේ මන ධම්ම. එතකොට ධම්ම කියන්නේ ડોක්ටර් මොකද්ද අපි තේරුම් ගන්න ඕනේ කොහොමද? ධම්ම කියන එක.
ඒක තමයි ධම්ම කියලා එකක් වවම හදාගෙන ඒක තේරුම් ගන්න ඕන කොහොමද කියලා
අහනවා. නෑ දැන් චක්කු කියන්නේ එතන රූප ඇහැට රූප එතන හටගන්න විඤ්ඤාණයට කියන ડોක්ටර්
දැන් මේ වචන ගැන කතා කරන භාෂාවක් ඉගෙන ගන්න එක නෙවෙයි මේ කරන්නේ.
ඔව් ડોක්ටර්.
ඒක යොදා ගන්න අපි යම්කිසි අදහසක් මතු කරමු.
ඔව් ડોක්ටර්.
අපි දන්න වචන ටික. ඒතර මේ වචනෙන් තේරුම මොකද්ද කියලා ඒක අර ඩික්ෂනරිය පෙරලලා බලනවා වගේ මේ වචනේ තේරුම මොකද්ද?
භාෂාර්ථ නේද? හරි.
භාෂාර්ථයක් කියන්න පුළුවන්.
ඔව්.
කිව්වට. ඒක කියලා දාගන්න නෙමෙයි මේ අර්ථෙදී.
ඔව් ඔව්. එතන මේ
භාෂාර්ථයක් කියනවා මේ මනසට අරමුණු වෙන ඒවට තමයි ධර්ම කියන්නේ.
ඔව්. දැන් අතන ධම්ම කියලා කියන්නේ නැහැ ડોක්ටර්. එතන කෙලිම රූප කියලා කියන්නේ නේද ડોක්ටර්? අර මුල් අවස්ථාවේදී ඇසට පේන තැනදී දැන් ඔය ඇහෙන තැනදී ડોක්ටර්
නෑ ඒක තමයි මේ දහම් කරුණ හොඳට අහන්න.
හරි හරි ડોක්ටර්.
තාම ආයතනෙක ඔබතුමා කියවන්නේ මහා හත්තිපදෝපම සූත්‍රය කියන එක.
ආහා.
ඒකේ පාවලක විස්තරයක් තියෙනවා. ඒ ටික කියන්න ගියොත් තවත් ලෝකෙට අහු වෙනවා. ඒ කියන්නේ ඇහෙන උපදී තියෙන ඕන රූපයක් ආපාතනය වෙන්න ඕන. සමන්නාහරෝ වෙන්න ඕන ඔන්න ඕය ටික වුණොත් විඥානේ පහළ කියලා කියන්නේ. ඊළඟට කන ටෙස්ට් ඔය ටිකම කියනවා. කන නොබිදී තියෙන ඕන සද්දයක් ආපාතනය වෙන්න ඕන රජ්ජෝ සමන්නාහරෝ වෙන්න ඕන එතකොට විඥානේ පහළ
වෙනවා. ඔව්.
ඔය කතාව මනසටත්
කියනවා. ඔව්.
මන නබින්දී තියෙනවන ධම්ම ආපාතනය වෙන්න ඕන එතකොට මනෝ විඥාන පහළ වෙනවා.
අන්න ඒතර ලොකු ධම්ම ආපාතනය වෙනවා කියතන තවත් ප්‍රශ්නේ.
නෑ නෑ අන්න එතෙන්ට යන්න කලින් මේක පොදුවේ බලන්න මේ එකකටද කියුවේ මනසට විතරද කියුවේ. ඇහැට කියපු එකම කනට කියපු එකම නාසයට දිවට කයට මනට ඔය හයතම මේ ධර්මතාවයක් මේ විස්තර කරන්න.
අවුරුදේ ධම්ම බවට පරිවර්තනය වෙන තන ડોක්ටර් හොයන්න එපා.
ආයේ ධම්ම කතාවක් දා ගන්නවා. ඔය ඇය තමයි සිද්ධිය නෙමේ කියන්නේ.
ඔව්.
ඇහැට රූප කියන එකේ සිද්ධ වෙන කතාව මේ කියනවා.
ඔව්. ඒක ගැටලුවක් නෑ.
ඇයි මනට ධම්ම විතරක් ගැටලුව කරගන්නේ? මනක ධම්ම ගැටලුව නම් ඇහැට රූප ගැටලුවක් වෙන්නේ. කනට ශබ්ද ගැටලුවක් වෙන්නේ.
එතන ડોක්ටර්
නෑ ඒක නැත්තේ ඇයි කියලා බලන්න දැන් ඔබතුමාට මේ මනසට විතරක් ගැටලුව ඉන්නේ යන්ති එකට ගැටලුව නැහැ.
ඔව්
කියන එක දැන් එහෙම වෙන් කරලා නෙමෙයි මෙතන කියන්නේ. මේ ආයතන ක්‍රියාකාරීත්වය හයතම විස්තර කරනවා. දැන් තාම විස්තර භාගයයි ඇහුවේ ඒකයි ওই ප්‍රශ්න ටික තියෙන්නේ.
ආහා මම අර විභජ්‍යවාදී විදියට පොඩ්ඩක් බැලුවිට සමාවෙන්න
නෑ බලන්නේ ඔය කොටසක් අල්ලගෙන අර මිරිඟු ජලය කියනකොට මිරිඟු ජලය ඔය ටික අල්ලගෙන කතා කර කර හරි
ඔව්
මුළු එක අහන්න දැන් කාම ඇහුන්නේ නෑ යා තථා භූතස්ස රූපං කියන එක ඇහුන්නේ
අන්න ડોක්ටර් ඔව් හරි හරි
දැන් ඒකයි මං කියේ අර ටික කියන්න ගියොත් තව ඕක පටල ගන්නවා
ඔව් ඔව්
කියන්නේ මොකද්ද ඇහෙන ඔබිදී තියෙන්නේ කොහොමද රූපේ ආපාතන කොහොමද ජෝසමන්නාරුවෙන් කොහොමද අපි ඔය ටික හොහොවා ඉන්නා මිසක් මේ අර කියන අදහසට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ මතු කරන්න හදන අදහස. දැන් ඔන්නෝම සිද්ධිය වෙtti.
ඔව්.
මේ සිද්ධිය. හරි. සිද්ධියක් ගැන කියන්න ඕන
නේද?
ඔය සිද්ධිය වෙtti ඒකේ යෙදෙනවා ඒකේ යම් රූප ස්වરૂප ගතියක් තිබුණා නම් යා සතා භූතස්ස රූපං ඒකේ කියනකොට හේ රූප වෙන්න පුළුවන් කනේ ශබ්ද වෙන්න පුළුවන් මනේ ධම්ම වෙන්න පුළුවන්
ඔව්
නොය ඔය සිද්ධියේ යම් රූප ස්වභාවයක් පැන නැග්ගා නම් කියන්නේ මේක තියෙන රූපයක් නෙවෙයි
රූපේ
කෙරෙහි ඇති කල්හි කියලා කියන්නේ
ඔව්
ඔය සිද්ධියේ ස්වરૂපයක් ඇති කල්හි අන්න ඒක තමයි රූප උපාදානස්සන්තය කියලා එකතු වෙන්නේ සංඝං ගච්ඡති ඔය ඇහෙනවා කියන එකේ ස්වરૂප ගතියක් තිබුණා නම් අන්න ඒක රූප උපාදාන හිතනවා කියන එකේ යම් ඒ ස්වરૂප ගතියක් තිබුණා නම් ඒකත් රූප උපාදානස්සන්තය දැන් මන ධම්ම කියන එකේ රූප නෑ කියලා කියන්න එපා
අන්නලද ඔව් අන්නක තමයි එතන රූප නැහැ කියලා කියන්නේ නේද
එතන රූප කියනවා වගේම තමයි ඇහෙන් දකින එකේ රූප කනෙන් අහන එකේ රූප හිතෙන් හිතන එකේ ඒ ස්වરૂප
හිතෙන්
හිතන ස්වરૂප කනෙන් අහන එකේ සියදෙන ස්වરૂප හරි තාසා භූතක් ඒ අන්නේ ස්වરૂප ගතිය තමයි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ සංගහන
ගැච්ඡේ. ඒකෙන් දුක් අපිට ඕනේ
ඇහෙන් දකින එකේ රූප උපාදානස්කන්ධය කියලා සංගහ වෙනවා. අනෙන් අහන එකේ රූප උපාදානස්කන්ධය කියලා සංග්‍රහ වෙනවා.
ඔව්.
එහෙම වෙනවා. හරි. ඒකට හිතෙන් හිතන එකේ රූප කියලා වෙනවා කියලා මේ අනිත්‍යකේ වෙන්නේ නැහැ කියලා නැහැ.
ආහා.
මේ රූප උපාදානස්කන්ධ කියන එක ආයතන හයේම සංග්‍රහ වෙනවා. සංග්‍රහ වෙනවා කියන්නේ ඒක තියනවා කියන එක නෙමෙයි.
ඔය යෙදෙනවා කියන්නේ. එකතු වෙනවා.
ඒකක් එකතු වීමක් අර ඇති කල්හි කියන තැනට යන්න පුළුවන් ඈ. රූප කියන්නේ ඒ ඇති කල්හි රූප උපාදාන. එතකොට විඥානයේ පහළ වෙන ඕන තැනක දැන් විඥානයේ පහළ වෙනකන් විස්තරේ තමයි අර ඉස්සෙල්ලක් කියන්නේ. එහෙනම් ඔබ මේ තියෙනවා රූපය ආපතන වෙනවා තජ්ජව සමානාර වෙනවා විඥානයේ පහළ. ඔන්න ඔය මුළු සිද්ධිය ගැනයි ඊළඟට කතා කරන්නේ. දැන් විඥානයේ කියන එකක් තියෙතිලා.
ඔව්.
එතකොට ඒ සිද්ධියන දැන් බලට මේ දෙක හේතු වෙලා තියෙනවා. හරි.
ඔව්.
ඒ සිද්ධියම පිටින් ඉඳන් ඒ සිද්ධියෙන් දකින්න හදනවා. එතකොට ඒ සිද්ධිය මෙන්න මෙහෙම ಜಾති පහක් උපාදානේ කතාවක් තියෙනවා. එයිදී. නැතුව ඒකට පස්සේ එන කතාවක් නෙවෙයි.
ඔව්.
හැබැයි මේ කතා කරන තේරම එතනම පැන නැගීමක් නිසා වෙන කොහෙන්වත් ආව කතාවක් නෙවෙයි.
ඔව් ඔව් තාම ડોක්ටර් සිද්ධියෙන් දකින්න තර නෙමෙයි මේ කියන්නේ. දැන් අර ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන දේ ડોක්ටර් අපිට එනං ඕනනම් ඇහැ ධම්ම චක්කු විඤ්ඤාණ කියන්න පුළුවන් බෑ ડોක්ටර්.
නැහැ ඔබ කොහොමද දැන් නැත්තම් හිතන්න. ඇහැ කියනකොට අදහසක් තියෙනව නේද?
ඔව් රූප කියන්නේ අර ඔබතුමා
කතා කරන එක නවත්තලා මම මේ කියන එකත් එක්ක අහගෙන ඉන්නේ.
අන්න හරි ડોක්ටර්. ඔව් හරි ડોක්ටර්. ඔව් ඔව්.
ඇහැ කියනකොට අපිට රූපයක් තියෙනවානේ. එන මේක ගැනයි ඔය කතා. රූප කියනකොට ස්වරූපයක් තියෙනවානේ. චක්ක විඥාන කියනකොට ස්වරූපයක් තියෙනවා. කල කියනකොට ස්වරූපයක්. ශබ්ද කියනකොට මේ කියන මොකක් හරි සංඥාවක් හැඩයක් ආකාරයක් මොකක් හරි තියෙනවානේ. ඔය මේක ගැන කියනවා. ඒ වගේ සිත් කියනකොටත් එහෙම තියෙනවා. ධම්ම කියනකොටත් එහෙම තියෙනවා. මේ මෙන්න මේක ගැන. හරි.
ඔය යම්සි
දැන් ඔය වචන කියනකොට අපිට අදහස් ටිකක් ඇවිල්ලානේ ඇහැ කියනකොට තමයි අදහස් එන්නේ. අනේ
මොනවා හරි අදහස් එනවා.
ඔව්. ඔය අදහසේ ඉඳගෙන මේක ඔය දැන් කතා කරන්නේ. ඒකත් එක්කනේ ඔය ප්‍රශ්න ටික දාන්න. මේ මස් ඇහැ මේ වෙන ඇහැ. ඇහැ කියන එක මොකද්ද කියලා දැනගෙන ඒක විස්තර කරනවානේ.
ඔව් ડોක්ටර්.
ඔක හරියට ඔන්න දැන් මිරිඟුව ජලය කියනකොට ඒව ගැන Taman දන්න ටික කියාගෙන යනවා.
අන්නරි ડોක්ටර්. ඔව් ඔව්. එහෙම තමයි වෙන්නේ.
ඔව්. දැන් මේ කියන මුළු දෙක අහගෙන ඉන්නේ නැහැ.
අහගෙනත් ඉන්නවා ડોක්ටර්.
නැහැ. හරිනේ ඉතියට ඊට කලින් අරහදහස් ටික පණිනවා. ඒකට මේ මේක කියන්න හදනවා දැන් ඇහැයි රූපේ විඥාණයයි කතාවක් කියලා තමයි මේ කියන්නේ. ඒ සිද්ධිය ගේන්න බෑනේ. ඔන්න ඔය සිද්ධියේ යෙදීම කියන එකේ අන්න ඒකේ තථාතථා බුදුකස්ස රූපම්. මේ මුළු සිද්ධිය. නැත්නම් මන ධම්ම මනෝ විඥාන කියලා අපි පටන් ගත්තට ඔන්න ඔය මුළු සිද්ධිය. සිද්ධිය කියනකොට ඒක සිද්ධියක් විතරයි මේක දැකීමද ඇසීමද සිටීමද කතාවක් නෙමෙයි සිද්ධිය.
ආ ඕවරෝල් කියලා කියන සමස්ත ක්‍රියාවලිය.
ඔව් ඔව්. දැන් මේ ඔන්න ප්‍රතිබිම්බ හතරක් තියෙනවා. එකක් දැකීම, එකක් ඇසීම, එකක් දැනීම, අනිත් එක සිටීම. මේ ඔක්කොම කරලා තියෙනවා කියන්නේ ප්‍රතිබිම්බ හතරක්. දැන් ඔය ප්‍රතිබිම්බ හතරම සකස් වීම ගැන මේ කතා කරන්න හදනවා. කන්නාඩි ස්වභාවය. හරි. ඒස කන්නාඩි ස්වභාවයට එනකොට දැන් අර හතර කියන වෙන් කරන්න නෙවෙයි නේ තියෙන්නේ මේ කතා කරන්නේ ඔය සිද්ධිය ඕවරෝල් අපි එනම සිද්ධියෙන් දකින්න හද එතකොට මේක දැක්කද ඇහුවද හිතුවද දැනුණාද කතාව නෙමෙයි දැන්
ඒ
වෙන් කළේ අපිට මේක කියන්න නිකන් භාෂාවෙන් අපෙන්ට ගෙනා
අන්න හරියට.
දැන් ඔය සිද්ධිය කියනකොට ඔක හිතුවද දැක්කද ඇහුවද එහෙම බෙදීම නෙමෙයි.
ආ ඒ කියන්නේ ඔක සිද්ධිය කාලේ යෙදෙන්නේ නැහැ නේද ડોක්ටර්?
කාලේ අදාළම නැහැ. ඒකයි කිව්වේ අරක ඉවර වෙලා මේක කියන කතාවට යන එකම මේ ලෝකෙට අහුවෙලා. ඒක නෙමෙයි මේ කියන්නේ.
ඔව්.
අර මේ නිජලයේ පීනන හැටි යන අතපය ගහනවා පීනනවා කියලා විස්තරයක් දෙන්න හද.
ඔව්.
මේ ගෙන්නේ ඊතර වෙන දර්ශන.
ඔව් ඔව්. ડોක්ටර් මුලින් අහුවෙන්නත් ඕනේ නේ නැත්තම් ඊතර වෙන්නත් බෑ. මුලින් අහුවුනොත් තමයි අර ඔය සිද්ධියට එන්නත් පුළුවන් ડોක්ටර්. හරි. නැත්තම් එක පාට පහින්නත් බෑ නේ ડોක්ටර්. ඊතර ඒ පියවරවල්
ඔස්සේ අපි අහුවෙලාම තමයි ඉන්නේ. අපි ඊතර වෙලා නෙමෙයි ඉන්නේ.
ඔව් ડોක්ටර්.
අහුවෙන්නත් ඕනේ අහුවෙලාම තමයි ඉන්නේ. හරි.
ඔව්.
මේ බව දකින්න නැති එකයි අපිට තියෙන ප්‍රශ්න. ඒ දකින්න නම් ප්‍රඥාව එන්න ඕනේ. ඒ ප්‍රඥාව වැඩි වෙන්න තමයි මේ ධහම ඇහෙන්නේ. දැන් ඔන්න තේරෙනවද? ඔන්න ඔය සිද්ධියේ කියන එක තමයි ඔය යා සතා භූතස්ස. හරි?
ඔව්.
ඒකේ රූපම වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංකාර වෙන්න පුළුවන්, විඥාන වෙන්න පුළුවන්.
ඔව් ඩොක්ටර්. ආය පයින් එනවා ඩොක්ටර්. ආය කියන්නේ සිද්ධියේ සකස් වීම. ඒකට ආය සකස් වීම කියන වචනෙකුත් දාන්න වෙනවා ඩොක්ටර්. සිද්ධියේ සකස් වීම.
සිද්ධිය ඔව් අපිට කියන්න වෙනවනේ ඒ සකස් වීම කතා කරන්නේ අර බල්ලෙක් හැදෙන සිද්ධිය වතුරේ බල්ලෙක් හැදෙන සිද්ධිය කියලා කියන්න වෙනවනේ
ඔව් සිද්ධියේ සකස් වීම
ඔව් කතා කරන්නේ වතුරේ බල්ලා ගැන නෙවෙයි
අන්න හරි සිද්ධියේ සංස්කරණය නේද ડોක්ටර්
ඒ සිද්ධියේ යෙදීම තියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහ
ડોක්ටර් සංස්කරණය වුණාට පස්සේ නේද යෙදෙන්නේ
නෑ 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 ඒක වෙලා ඊට පස්සේ මේවා එනවා නෙවෙයි. එන්න මේ
සිද්ධි විස්තරය. ඔව් සිද්ධි විස්තරය.
ඊට පස්සේ මේ කොහෙන්ද ඇවිල්ලා ඔය පහ ඔක උඩට පනිනවා නෙවෙයි.
ඔව් සිද්ධි.
බටම් පිටේක හේතු කරලා තියෙනවා. ඔය
සිද්ධි. ඔව්. සිද්ධි.
හේතු වෙලා තියෙන සිද්ධි.
ඔව්.
ඊට පස්සේ මේ කොහෙන්ද උතෙන්ට කුරුල්ලෙක් ඇවිල්ලා උග උඩ වහනවා කියන කතාවක් නෙවෙයිද?
ඔව්.
අරක ඉස්සෙල්ලා වුණා ඊට පස්සේ වෙන ටික තමයි මේ කියන්නේ එහෙම කතාවක් නෙවෙයි.
අන්දරද? ඔව්. සිද්ධියේම සංස්කරණය. සමස්ත සිද්ධියේම සංස්කරණය.
ඉතින් සිද්ධියේ විස්තරේ මේ කරන්නේ.
ඔව්. විග්‍රහය.
ඒකට පස්සේ එකතු වෙන ඒවා නෙවෙයි.
ඔව් ඔව්.
ඒකම දැන් නුවණට අහුවෙන්න ඕන ටිකක් මේ පෙන්නවා.
ඔව් ඔව්.
හරි. ඔය සිද්ධිය දැක්කත් එකයි හිතුවා වුණත් එකයි ඒ සිද්ධිය.
ඔව්.
අද අහුවද දැන් වුණද සිද්ධවද නැත්නම් ඔය ಜಾති හයටම බෙදලා ගන්න පුළුවන්. ගන්ධ සුවඳ දැනුණත් දැනුණද සිද්ධීම වේදනාවක් පස්සයක් දැනුණද
ඔව් ඔව්.
ඒ ඕනම සිද්ධිය කියන එක.
ඔව්.
මේක දැන් හුණාද හිතුවද කියන කතාව නෙමෙයි.
ඔව්.
ක්‍රියාව. ඒ ක්‍රියාවේ යම් රූප ස්වરૂපයක් ඒක ස්වરૂපයක් කියදුනද අන්න ඒක රූප උපාදාන ස්කන්ධය කියලා ඒ එකතු වෙනවා කියනකොට අපි ආයේ කාලයක දාන්න හදනවා කාලයක දාන එක.
ඔව්.
ඒ යෙදීම. ඒකේ වින්දන ගතිය. හඳුනන ගතිය. ඒ සිද්ධිය ඇතුලේ හඳුනන ගතියක් තියෙනවානේ. අනේ එහෙම කිව්වත් එකක් තියෙනවා.
අන්නරි ડોක්ටර්. ඔව් හඳුනන ගතිය. ඒ කියන්නේ
මේක වෙලා අලුතෙන් නිකන් නේ.
ඔව් ඒකෙන් ડોක්ටර් මේ අර තාම පඹයා දැන් තාම මිනිස්සයා වගේ පේන්නේ නමුත් ඉන්නේ පඹේ. දැන් පඹයා තමයි අර සිද්ධිය. සිද්ධියට ආවොත් පඹයා නැත්තම් මිනිස්සෙක් වගේ පේන ගතිය තමයි ડોක්ටර් දැන් අර පස්සේ විස්තර කරේ නේද? ඔව් මම උපමාවක් ගත්තේ දෙන්න. දැන් මිනිස්සෙක් වගේනේ පේන්නේ.
ඒ උපමාවට ගියොත් දැන් පඹයා ඉන්න තැන අපි මිනිස්සෙක් හැදුවා කියලානේ අපි විස්තර කරන්නේ. නේද?
ඔව්.
ඔය දෙක කියන්න පඹයා කියලා අදහසකුත් තියෙන්න ඕන මිනිස්සයා කියලා අදහසකුත් ඔය දෙකම අපි දන්නව නන්නේද ඔබ කියන්න පුළුවන්.
ඔව් ડોක්ටර්. ඔව්.
දැන් මේ ධර්මතාවයේ දකිනකොට මනුස්සයා හම්බ වෙන්න බෑ, පඹයා හම්බ වෙනවා කියන එක නිවේමේ කියන්නේ.
ඔව්, පඹයා හම්බෙන්නත් බෑ.
පඹයා හම්බ වෙන්නත්. ඒකට පඹයා කියන තැන තියෙන විස්තරේ තමයි මේ කියන්නේ.
ආ, සංස්කරණයේ සිද්ධිය නේද ડોක්ටර්? හරි හරි, දැන් පැහැදිලිලෝ.
ඉන්දලා මනුස්සයා හදන එක වැරදි කියලානේ අපි ගලප ගන්න.
ගලප ගන්න. අවිද්‍යාව කියලා නේ අපි හිතන්නේ.
ඵලය අයින් කරලා හේතුව ඉතුරු කරලා. හේතුව විතරයි ඵලයනේ. ඵලය බෝ.
ඔව්.
එහෙම නෙමෙයි මේක කියන්නේ. මේ ඇති කල්ලි මේ වේ කියලානේ කියන්නේ.
ඔව් ඔව්, හේතුව හේතුයි මොකද කියන්නේ. ඔව් ඔව්, හරි.
හේතුව විදිහට හේතුවක් අනිත්‍යයි ඵලයක් අනිත්‍යයි.
ඔව්.
අපි ඵලය විතරක් අනිත්‍ය කරලා හේතුව අහිංසක කරනවා. හේතුව විතරක්දන්න.
ඔව්.
සම්පූර්ණ හේතුව කියලා ඵලය බොරුයි කියන කතාවකට ගෙනියන්න නෙවෙයි. ඔය කතාව ගෙදෙන්නේ නොදන්නකම නිසා කියන තැන මේක.
ඒ කියන්නේ සිද්ධිය සිද්ධියෙන් දැකපු නැති නිසානේ ඔක්කොම ප්‍රශ්න ආවෙද?
සිද්ධිය සිද්ධියෙන් දැක්කොත් සිද්ධිය කියලා දෙයක් ගෙදෙනවද?
දැන් ડોක්ටර් සංස්කරණයේ සිද්ධියනේ පේන්නේ නේ ડોක්ටර්. දැන් සංස්කරණයේ සිද්ධිය තමයි මම අර ડોක්ටර් මුලින්ම අසු කරා ડોක්ටර්.
දැන් මේ දහම් කරුණක් ඇහිලා තියෙනා නේද? ඒක ඒකෙන්ම දැක්කොත් ඒක තියෙනවා. මිරිඟුව මිරිඟුවෙන් දැක්කොත් මිරිඟුව කියලා එකක් ඉතුරු වෙනවා.
කතාවක් ડોක්ටර් යෙදෙන්නේ නැහැ ඒතර. ඒතර කතාවක් නැහැ. මොකද? කොහොම කතාවක්?
අන්න එතෙන්ට ගේන්නේ තමයි මේ මේ එන්නේ.
අන්න හරි ડોක්ටර්. ඔව් ඔව්. හරි දැන් පැහැදිලි ડોක්ටර්.
ඒ වගේ නේ. ඉතර වෙන දහමක් මේ පෙන්නන්නේ. ඔතේ ඉතර වෙන දහම ඔය වචනයක් දෙකක් ඇහෙනකොට අපේ අදහස කියලා කිව්වොත් එතෙන්ට යන්න බෑ. එකයි මේක යුවසීමෙන් මේ ටික ඔක්කොම අහගෙන ඉන්නවා. ඒක යා තථා භූතස්ස රූපං කියන එක ඔය මේ ආයතන හයටම කියනවා. කොට හැට විතරක් හැට නෙමෙයි ඔය කියලා තියෙන්නේ හිතට විතරයි කියන කතාවක් නෙමෙයි නะ. මේක ඔය හිතෙන් කරන කතාව ගැනයි මේ කියලා. හැබැයි මෙහෙම ඒ ඒ ඒ වෙන පරියායකින් ඒක දකින්න පුළුවන් කමකුත් තියෙනවා. ඒක නෑ කියනවා නෙවෙයි. හරි.
ඔව්. ඔව්. ඒ
කියන්නේ දැන් අදහසක් එනවා නම් මේ ඔක්කොම දැනුවත් වීම. දැනගන්න ගතිය. කියන තැනතාවොත් දැනගන්න ගතිය කියන එක. ඒ ඒ විමසීනෙනුත් ඒ දැකීමකට යන්න පුළුවන්. ඒක බෑ කියනවා නෙවෙයි.
අත්තා සම්බුතක්
අරව නැහැ. මේක විතරයි තියෙන්නේ කියන තැනින් බලන්න ගියොත් මේ ඇහැකනනාසේ ඒව නැහැ. මේ හිත විතරයි තියෙන්නේ කියන ඒ ඒ තැනට යන්න එපා. මේ ආයතන දැන් බුදුනාථක ආයතන හයක් ගැන කතා කරනවා නේ සලායේ. ඒක අපිට මේ අනිත් ආයතන නැහැයි කියන තැනක ඉන්නවා නම් ඔබතුමා එහෙනම් ඇස් පියාගෙන දවස ජීවත් වෙලා බලන්න, පැයක් ජීවත් වෙලා බලන්න ඇස් පියාගෙන. පුළුවන් දෙක. ඉතින් විතරන ඔක්කොම කරන්නේ. ඒක ආයෝගික නේ.
ඔව් ડોක්ටර්.
අපි කියන්න හදන නෑ. මේ ඇහැ නෑ, කන නෑ, මේ හිත විතරයි තියෙන්නේ. එහෙනම් හිත දැක්කනම් හරි. ඒක ආයෝගිකත්වයේ නෙමෙයි. මේ අපි ගෝචරව නෙමෙයි. ඔව්.
හිතෙන් අදපු ඈ.
හිතෙන් අදපු ඈ කිව්වට එහෙනම් ඉතින් ඇහැ වහගෙන ඔය හිතෙන් හදපු ඇහෙන් බල බල යන්නකො.
එතකොට ડોක්ටර් අහුත්තා සම්බුතං කියන එක එතන ඇප්ලයි කරන්න පුළුවන් නේ.
මම කියන්නේ ඒ හිතෙන් හදපු ඇහැ කියන තැනට යන්න එපා කියලා.
ඔව්.
එහෙන් හදපු ඇහැ නම් ඔබතුමා ඇස් දෙක පියාගෙන ඇවිදලා බලන්න, පැයක් ජීවත් වෙලා බලන්න, විනාඩි 10ක්. මොකද වෙන්නේ?
පහය විඥාන හට ගන්න පුළුවන්. නේද?
නෑ මං කියන්නේ ඔබතුමාට ජීවත් වෙන්න පුළුවන් ද ඇස් දෙක වහගෙන?
ඇස්
දෙක හතරට පැතියකින් දැඳ ගන්න. ජීවත් වෙන්න පුළුවන් වෙයිද? දවසක් ජීවත් වෙන්න පුළුවන් වෙයිද? ඒක ඉතින් ඇහැ හදාගත්තා නම් ඉතින් ඔය මස් ඇහැ නෙවෙයි කියලා මම ඔබතුමාම කියවන්නේ. මස් ඇහැ බඳිනා රිදිපත්තියක.
නෑ.
ඉතින් හිතෙන් හදපු එහෙන් එහෙනම් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ.
ඒ ජීවත් වෙලා කියන ගෙදෙන්න. ඔව් ප්‍රායෝගිකට.
ඒ කියන්නේ අපි මේ මොකද්ද මුලා වීම, රැවටිීම කරන්න හදන. හැබැයි ඔය ඥානයෙන් දැකීමේ ඒ දැකීමේ ආයතන හැම පිරිසිඳ දැකීම තුළ ඔය වගේ පැත්තකුත් තියෙනවා නේද නේද
ඔව් අර මෙසේ රූපය කියලා ගන්න උතරින් නේ ડોක්ටර් එතකොට බේරගන්නේ ඔක්කොගෙම මෙසේ රූපය එතකොට අහුවෙන්නේ
ඔව් මෙසේ ඇසයි
ඔව්
මෙසේ
ඔව්
මෙසේ ඇසයි මෙසේ මනසයි
ඔව් මෙසේ මන ධම්ම ඔව් මෙසේ ධම්ම
එතකොට අන්න එහෙම කියනකොට මේ ඇහැයි මේ මනසයි කියලා දැන් ඕබෙන් කරලා කතා කරන්න පුළුවන්
එතකොට කිසිම ධර්මතාවක ડોක්ටර් අහු නොවි විමසන්න පුළුවන් ශක්තියක් එනවා නේද මෙසේ රූපේ මෙසේ ධම්ම මෙසේ මන
එතකොට අපි අර වචනේ අත්ේ ලැග ගන්න යන්නේ නැහැ
අන්න හරි මෙසේ සිද්ධිය මෙසේ සංස්කරණය සංස්කර සිද්ධිය මෙසේ එතකොට හරි
කියලා දාගන්නකෝ ඔන්න ඔය මෙසේ පැත්තට හැරෙන්න. එතකොට ඔය ප්‍රශ්න ටික ප්‍රශ්න වෙන්නේ
නැහැ.
අපි ඒවා දෙයක් කරගත්තට මනස කියන එක දෙයක් කරගත්තට පස්සේනේ ඔය ප්‍රශ්න දෙකයි.
ඔව්.
අනේ කියන එක ඇසීම කියන එක දෙයක් කරගත්තට පස්සේනේ ඔය ප්‍රශ්නේ ඇසීමේ වැරද්දක් නැහැ සිතීමේ විතරයි වැරද්ද කියන.
මෙසේ වැරද්ද.
මෙසේ ඔය දැන් මෙසේ කියන තැනට ගිහින් තමයි ඔය උිත හයක් වෙන් උනේ මෙසේ කියලා දැක්කේ නැති හින්දා. එතන.
ඔව්.
දැන් අපිට සිද්ධි හයක් වෙලානේ සිද්ධි හයක් නෙමෙයි ඔය සිද්ධිය කියන්නේ.
ඔව්.
සිද්ධියෙන් දැක්කහම ඒකෙන් එතර වෙනවා. ඒ එකක්ද හයක්ද කියන කතාව එන්නේ.
ඔව්. ආයතන කතාවක් කියලා එන්නේ.
ඒක තමයි. එතනේ මම ආයන දැක්ම. එතකොට එතන එන අර ඔව් දැන් මං හිතන්නේ මං කියන්න හදන අදහස ටිකක් එන්නේ ඇති. මේක කාට හරි මොනා හරි තියනවාද? කතා
කරා. දැන් දැන් ඇටට පුළුවන්දී මේ සිතට කරන්න බෑ. කනට කරන්න පුළුවන් දේ සිතට කරන්න බෑ ඒකත් එක එක ආයතන පිළිස්සින දැනගත්තොත් තමයි අපිට මේ ප්‍රශ්නේ තවදුරටත් විසඳ ගන්න පුළුවන් කියලා අපිට ගන්න බැරි දැන් අපි මුලින්ම ගත්තේ ශබ්දේ එතකොට කනට පුළුවන් දේ ශබ්දේ පමණමයි නමුත් ශබ්දේ හඳුනා ගැනීම කනට කරන්න බෑ කියන කතාව ගත්තොත්
ඔව් ඒ ගත්තොත් කියන තැන තමයි අපි ඉන්නේ දැන් ඔබතුමා ඉන්නේ එතන හරි කනට කරන්න පුළුවන් දේ හිතට කරන්න බෑ කියන එක හිතා ගන්න පුළුවන් නේද? කනට කරන්න පුළුවන් දේ ඇහැට කරන්න බෑ කියන එක හිතා ගන්න පුළුවන් නේද? කතා කරන්න. ඔබතුමා
ඔව්.
එතකොට ඔන්න ඔතන ඉඳලා ඔය ඉන්න තැනිනුත් එහාට ගෙනියන්න තමයි දහම තියෙන්නේ. ඔය දේ කියන්න නේද? දැන් ඔය දේ මේ දහම සැහුන් නැති හිතිය උනාබ බ්‍රාහ්මණය දැනගෙන හිටිය. ඇහැට කරන්න පුළුවන් දේ කනට කරන්න බෑ. නානා විෂයානි නානා ගෝචරා. ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඔය කතාව හිතන්න පුළුවන් කෙනෙකුට යන්න පුළුවන්. ඔය ටික කියන්න බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. දැන් නොහොම හිතන කෙනාට ඒ ඉතනින් ටිකක් එහාට ගෙනියන්න තමයි බුදු දහම ඕන. දැන් අපිට කනට කරන්න පුළුවන් දේ ඇහැට කරන්න පුළුවන් දේ හිතට කරන්න පුළුවන් දේ කියලා අපිට ජාති හයක් තියෙනවානේ. සිද්ධි හයක් තියෙනවානේ ක්‍රියා හය. ඒක එයාට විතරයි තව කෙනෙක්ට බෑ කියන නුවණ අපිට තියෙනවා. නේද?
ඔව්.
දැන් ඔන්න ඔය 6 දෙනෙක් ඉන්නවානේ. එකෙනෙක්
කරන්නේ කාට කරන්නද? ඒකනේ ඔය කියන 6 දෙනාට වෙන වෙන හැකියාවන් තියෙනවා.
ඔව්. දැන් ඕකනේ අපි දන්න තත්ත්වයේ අපි දැන් ඉන්න මට්ටම. නේද?
ඔව්.
ඔව්. දැන් ඔන්න ඔය දැක්මේ ඉඳලා මේ දහම පැත්තට ගෙනියන්න තමයි මම දැන් දහම තියන්නේ. ඔය කියන එක කියන්න නෙවෙයි. ඔය දේ සාමාන්‍ය හිතන්න පුළුවන් කෙනෙකුට අල්ලගන්න පුළුවන්.
ඔව් දැන් දැන් එතන මෙයාට අහගන්න තමයි අපි රැස් වෙලා ඉන්නේ.
ඒක තමයි. ඒ ටික ඉවසීමෙන් අහන්න ඕනේ. ඔය කියන එක තමයි ආයෙ ගලප ගලප ඉඳලා හරියන්නේ. නැහැ මේක කළාට පස්සේ තමයි හිත මේක කරන්නේ. ඕක අපි දන්නවා. අපි කියන්නේ ලෝකයා දන්නවා හිතන්න පුළුවන්. ඒක නෙවෙයි දන්නේ කියන්නේ. එහෙන් දැකපු එක ඉවර වුණාට පස්සේනේ හිතෙන් හිතන්. ඒක හරි. හරි වුණාට ඔක ඔය ටික කියන්න බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. හිතන්න පුළුවන් කෙනෙකුට ඉන්න පුළුවන් තැන. දැන් ඔන්න ඔය හිතන මට්ටමට ආපු ගෙනාට තව ටිකක් ඔතනින් එහාට යන පැත්තක් මේ කියලා තියෙනවා.
ඒ කියන්නේ දැන් ඔතන ඊතර වීමේ දර්ශනයක් මතුවලා නැහැ නේද?
නැහැ නැහැ. ඔය ලෝකේ. මොකද ඔය ටික කියද්දි අපි ඇහැ කියන එකක් දන්නවා, ඇහෙන් කරන වැඩෙත් දන්නවා, හිත කියන එකක් දන්නවා, හිතෙන් කරන වැඩෙත් දන්නවා නේද?
ඔව් ડોක්ටර්.
ඔය ಜಾති හයක් තියෙනවනේ. එතකොට අපිට ප්‍රශ්න එනවා ඊළඟට ওই ಜಾති 6 6ක්ද ওই ಜಾති 6 1ක්. ඕගොල්ලෝ කොම ඔය එකම සිද්ධියක් සංස්කරණයක් කරන්නේ. කියලා එහෙනම් 6ක් නෙමෙයි 1ක් කියන තැනට. එහෙම නැත්තම් නෑ නෑ ওই වෙනස්කම් තියන කොහොමද 1ක් කියන්නේ කියලා 6ක් කියන්නේ. එතන ඔය 6ක් කියන එකවත් 1ක් කියන එකවත් නිවිමේ කියන්නේ. එතකොට ඔන්න ඕනම සිද්ධියක් අරගෙන එහෙන් දකින්නවා කියන සිද්ධිය අරගන්න. ඒ සිද්ධියේ තව විනසගෙන යන්න. එතන මොකක්ද මේ සිද්ධිය කියන්නේ?
ડોક્ટર ඔතෙන්තර ඒක උප්පාදෝ ඒක නිරෝධෝ ඒක ලම්භතෝ ඒක වස්තුකෝ කියන හැම දෙයක්ම උතන්ටම සම්බන්ධ කරගන්න පුළුවන්.
ඔව් ඉතින් ඔය දන්න ඒවා සම්බන්ධ කරන්න ගියාට අපි ආයේ වචන ගැලපීමක් නේ කරන්නේ.
ඒ කියන්නේ එකටම ඉපදිලා එකටම නිරෝධ වෙනවා ගැටිය.
ඔය දැන් අපි ඉතින් ඒ කියන එකටම උපදිනවා එකටම පවතිනවා එකටම නිරෝධ. ඒ තව දන්න එකකට මේක ගලපලා. ඒ ගැලපීම කිරීම නෙමෙයි මේ දහම දකින්නවා කියන්නේ. මොකද ওই ගැලපීමෙන් අපි තව එකක් දැනගන්නවා. මම ඉස්සර දැනගෙන කියන උන දැන එක දාන. ඒ විදිහට නෙමෙයි මේ සෙවීම හරියට අනුගත වුණා නම් වෙන්නේ. මේකේ වෙන්නේ ඒ එන මොකක් හරි ඒ සිද්ධියකට ફોકસ කරලා ඒක ගැන විතරක්. කියන්නේ දැන් එකක් ගැන හිතනකොට අනිත් ඒවා උතෙන්ට දාන්න යන්න එපා. තමන් දන්න ටික මෙතෙන්ට ගේන්න එපා. මේ සිද්ධිය අරගෙන දැන් ඇහෙනවා කියන සිද්ධිය නැත්නම් පේනවා කියන සිද්ධියක් අරගෙන ඒ සිද්ධියේ යෙදෙන යෙදීම ඒ යෙදීම එක්ක මම යෙදෙන හැටි නෑ ඒ ටික තමයි යහ තථා භූතස්ස රූපං රූප උපාදාන ඛණ්ඩේ සංගහං ගච්ඡති යහ තථා භූතස්ස වේදනං වේදනා උපාදාන ඛණ්ඩේ සංගහං ගච්ඡති ඒක සිද්ධියක් තුල පංච උපාදාන ස්කන්ධේ යෙදෙනවා. ඒ කියන්නේ ඔය සිද්ධිය එක්ක මම දැන් ඇහුණා කියන සිද්ධිය එක්ක මම යෙදිලාද නැද්ද? ප්‍රතිත්‍යයක් තියනවද නැද්ද? කවුද දැනගත්තේ මාගේ? තියනා නේද?
ඔව්.
අන්නේ ප්‍රතිත්‍යය තමයි මේ විස්තර කරන්නේ. සමා බව. ඇහුණා කියන එක මොකද්ද නෙමෙයි අපි ඒකෙන් කතා කරන්න ගියාට. ඒදීම එක්ක මම කියන ස්වභාවය කොහමද ඔතන තියෙන්නේ? ඒක සිද්ධිය සිද්ධියෙන් දකිනවා කියන්නේ ආයේ මම දැනගත්තු දෙයක් ඉතුරු වෙන්න බෑ. ඉතුරු වුණා නම් එහෙම ආයේ අර ඒ අර මට මොකද්ද ආයේ හම්බ වෙලා. ඒක ඊතර වීම නෙවෙයි. ඒක ඔබතුමා දන්න ටික හරි ওই ටික ගලපුණා හැටිත් හරි. හැබැයි ওই ටික ලෝකෙට ඇයිටි කතාව මිසක් ඊතර වෙන දර්ශනේ නෙවෙයි. කියන බුදු කෙනෙක් මතු කරන අර්ථය නෙවි. කර්ම නිරංගු ජලයේ පීනනවා. පිස් නිරංගුව ගැනත් දන්නවා, ජලය ගැනත් දන්නවා, පීනනවා කියන එකත් දන්න. මේ ටික දන්න. හැබැයි මේකේ අදහස ගන්නකොට ඕ තුනේම කතාවක් මෙතෙන්ට අදාළද? නිරංගු ජලයේ පීන. දැන් අර ගැලපීම එකක්වත් අදාළද එතකොට?
මේ ડોક્ટર සමාජයේ ડોક્ટર දැන් උත්තරදී දැන් ඇසීම කියන එක අපිට ඒක වළක්වන්න බෑ. ඒක ඒ සිදුවෙන උපකරණ ටික තියෙනකන් කනගුණාවේ සහ කර්මයේ තියෙනකන් උපකරණ ටික ක්‍රියාත්මක වෙනකන් මේ ක්‍රියාව සිද්ධ වෙනවා. එතකොට මේ ක්‍රියා බලමෙට
ඒ අපේ මනසමනේ අපි දන්න ටිකනේ ඔය. ඔබතුමා දන්න ටික. නේද?
නැහ එතකොට ඒ ක්‍රියාවලියට අපිට ඕනේ නම් එබිල බලනවා ඕනේ නැත්නම් එබිල නොබල ඉඳත් බැරි.
නැහ ඒ කතාව නෙවෙයි මේ කියන්නේ. ඒ ක්‍රියාවලිය තියෙනවා අපි ඕන නම් එදෙනවා ඕන නැත්නම් එදෙන්න නැතුව ඉන්නවා. දැන් ක්‍රියාවලියක් තියෙනවා මමත් ඉන්නවා. එහෙම. මමනේ ක්‍රියාවලියට එදෙන්නේ අර ක්‍රියාවලිය වෙන එකක් මම තව එකක්.
කියවලට එදෙන වෙලාවේ තමයි මම ඉන්නේ.
වෙලාවේ හරි නැති වෙලාවේ හරි මම අනේක ක්‍රියාවලිය තවයි. එතකොට මොකද වෙලා තියෙන්නේ? ක්‍රියාවලියටත් අදහසක් සටහනක් තියෙනවා මම කියන එකටත් සටහනක් තියෙනවා. තේරෙනවද? හරි. අර මම ක්‍රියාවලියෙන් අයින් කළා කියලා මේ සිද්ධියෙන් ගැලවෙන්න බෑ. හරියට අර මිරිඟුව ජලයෙන් අයින් කරලා දෙක වෙන් කරලා කතා කරනවා වගේ. වෙන වචන තුනක් තියෙන හින්දා මිරිඟු ජලයේ පීනනවා. ඒ වෙන වෙනම ඒවට අදහස් තියෙනවා. මේ අදහස් තියෙන එකම ඉක්මවා යන දර්ශනයක් නෙමෙයි පෙන්නන්නේ. ඔබතුමාට තියෙන අදහස් ටික මේ ක්‍රියාවලිය කියන්නේ මෙන්න මේ. මම කියන්නේ මෙන්න මෙයා. එයා මේක දකින්නත් පුළුවන්, නැදක ඉන්නත් පුළුවන්. අර කතාවක් තියෙනවානේ. ඔන්න ඔය කතාවෙන් එතර වෙන දර්ශනයකට ගේන්නයි මේ ධහම තියෙන්නේ. ඔය දැන් යම්කිසි දෙයක් ඔබතුමා දන්නවනේ. අනේ ඒ දන්න එකේ ප්‍රශ්නේ තමයි මේ පෙන්නලා දෙන්නේ.
ඒක නොදැන ඉඳලත් බෑ. ඒතර ප්‍රශ්නයක් තියෙන විදිය දන්නේ නැහැ.
ඒක තමයි. ඔය දන්න කතාව හරි නොදැන කතාව හරි තියෙන්නේ නොදන්නකම. ඒක දැන් ඔබතුමාට කොච්චර කිව්වත් ඒක තීරෙච්ච නැහැ. මේක තමයි ගත ඉසාවයි. ඉවසීමෙන් බලනකම්. ඉතින් අපිට තර්ක කර කර ඉන්න පුළුවා. එහෙම තර්කයක් එන්නේ නැහැ. හරි දැක්මතුල. එතෙන්ට එන්න තව ඉවසලිවන්තව එක අහන්න මේ දන්න එකට මේ ඇහෙන එක ගලපන්න නම් එපා. ඒ ගැළපීම කරන තාක්කල් මේ කියන එක ඇහෙන්නේ නැහැ.
ඔප්ප ඒක මේ ඒක අහගන්න අහන්න නම් අරප අතන තියෙන ප්‍රශ්නේ හරියට निराකරණේ වුණොත් තමයි අරක ඇහෙන්නේ කියලා මට හිතෙන්නේ.
නැහැ. ඒක निराකරණය කරන එක පැත්තකින් කියලා. ඕ දන්න දහම කොහොම පැත්තකින් කියලා. මොකක් හරි කියන එකක් අහගෙන ඉන්න පුළුවන් වෙන දවසට දහම ඇහි.
ඒ කියන්නේ දැන් ડોක්ටර් දැන් ડોක්ටර් උතන අපිට පෙන්නලා තියෙනවා වාර ගොඩක්. ඒකෝට අපි අහගෙනත් ඉඳලා තියෙනවා නමුත් ඇහිලා
නැහැ. අනේ අහගෙන ඉඳලා තියෙනවා නමුත් ඇහිලා නැහැ. ඉතින් ඒ ඇහෙන්න කියන තැනට ඉන්න තමයි මේ ආයි කියන්නේ.
ડોක්ටර් එතන උපමාවක් ගත්තොත් හරියට ડોක්ටර් අලුත ඉපදුණු කුඩා දරුවෙක් අහගෙන ඉන්නවා වගේ අහන් ඉන්න වෙනවා නේද ડોක්ටර්? අකමැත්තෙන් වුණා.
ඔය කැමැති අකමැති කතාව නෙවෙයි මෙතන තියෙන්නේ. ඉතහම අහන්න ඕන නම් ඒ විදිහට අහුවොත් විතරයි ඇහෙන්නේ. ඒක ඉතින් බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවා. ආකාර පරිවිතක් ඒ අපි දන්න ආකාර පරිවිතක් වලට ගලපලා අහන්න එපා. ඒක ඔය ඇහෙන්නේ නැහැ. අපි හිතන් ඉන්න විදිහට දසා අහන්න එපා. දිට්ඨි නිඥානක් නම් ඒකට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැතුව කොහොමද දකින්නේ මේ කියන එක? මේක මේ මං කියන හින්දා නෙමෙයි. දැන් බුදුහාමුදුරුව කියන එක අපි අපේ අදහස් දාන්න නැතුව අහන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක තේරුම් ගන්න යන්න එපා.
අර චුල්ලපත්තකට සුදුර දිගට දුන්නා වගේ නේද?
ඔව්. ඇහුනේ නැත්නම් ආයේ හිතන්නත් බෑ. අපි හිතන්නේම අපිට අපි අහගත්තු එක මේ නම් බුදුහාමුදුරුවෝ කියන එක නෙවෙයි. ඒ ඉස්සෙල්ලා හොඳට සාවධානව අහන්න තැනට එන්න ඕන. හරි. ඒක හරියට ඇහුණාද කියලා සුතේ නිරවුල් කරගන්න ඕන. ප්‍රශ්න කර කර මේකද ඔය කිව්වි මේකද ඔය කිව්වි කියලා ඒ ඇහිම නිරවුල් කරගන්නා නිසා ඇහිමේ තේරුම හදාගිනව නෙවෙයි. එතෙන්ට යන්න කලින් හොඳට ඇහෙන්න ඕන. ඉතින් අපිට ඇහෙන්න තියෙන බාධාව තමයි අපේ අදහස් දාන එක. වචනයක් කියනකොට ඔන්න ඔය කියන්න යන්නේ මේකයි කියලා අපේ පැත්තෙන් දාලා ඉවරයි. ඉතින් අර කියන එක අහගෙන ඉන්න බෑ. ඉවසීම නැහැ. මේ වචන වලින් තමයි ටික එක කියන්නේ වෙන කරන්න දෙයක් නැහැ. කන්තිය ඉවසීම. ඒක පුදුමාකාර ඉවසීමක් වෙන්න ඕන. පුත් නොකිය අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන පළවෙනි එක. ඒ කියන්නේ යහනයක තීරණවා කියන එක නෙවෙයි. මොකද අහගෙන හිටියේ නැත්නම් ඒ කිව්වේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. හරිය බාගෙට අහලා ප්‍රශ්න කරන්න යනකොට අපි කියපු එක ගැන නෙමෙයි ප්‍රශ්න කරන්නේ, අපිට ඕන දේ ගැන. අපේ අදහසට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒක ප්‍රශ්න කර කර ඉන්නවා. අර මෙහෙම දෙයක් කියනවාද කියලාවත් ඇහෙන්නේ නැහැ. මේක තමයි මේ දහමට එන්න තියෙන ලොකුම බාධාව. නැත්තම් අර පොඩි ළමයෙකුටත් මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? කිසිම දෙයක් දන්නේ නැති තුනීත සෝපාක එකපාරට සෝවන් වෙන්නේ රහත් වෙන්නේ. අපි වගේ දැනගෙන නෙමෙයි. හැබැයි ඒගොල්ලන්ට පුළුවන් කියන දේ අහන්න ඒකට අනුව විමසන්න. අපිට බැරිත් ඕක. ඔතෙන්ට එන්න ඒක එනකන් ඇහෙන්නේ නැහැ. එහෙනකන් ඇහෙන දේ ගැන විමසන්න බෑ. එහෙන එකට අනුගත වෙන්න බෑ. ඒක එනකන් ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. ඒක අපි මෙහෙම වෙන්න කිව්වට එහෙම කොහොමද ඔහොම වෙන්නේ කියලා අහුවහන් මෙහෙමයි කියලා එහෙම කියන්නත් බෑ. හරි.
ડોક્ટર මේ සුනීත සෝපක ගත්තාම කෝටි 800කින් දෙන්නේක් නේදනේ. ඒ කියන්නේ එවැනි සුදුසුකම් ලබාගෙන ආපු දෙන්න තම ආවේ. නමුත් අපිට ඒ සුදුසුකම් ලැබිලා නැහැ කියලා
එහෙම ගන්නේ. ඒක තමයි අර ඒක තමයි නියපොත්තට පස් ටිකක් අරන් වැලිකට මෙතන කොච්චර තියනවද මහ පොළවේ කොච්චර තියනවද මෙන්න මෙච්චර සුළු පිටසක් තමයි මේක අවබෝධ කරා. ඒ දෙන්න ඉන්න නම් කෝපි පොළොවේ පස්කටනේ අපිට ඔක බැහැනේ කියලා අතහැරලා දාන්න පුළුවන්. එතෙන්ට එන්න ඕනකමක් තියනවා නම් ඒ බුදුහන් සෘකි හරි විදිහට ඒ කරන්න වෙනවනේ, එහෙම අහන්න වෙනවනේ. අපිට ඕන විදිහට ආහා ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් ඒක වෙනකන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔය විදිහට ආහා ප්‍රශ්න කර කර ඉන්න ඕන. හැබැයි පැහැදිලිව කියන්න පුළුවන් යම් කිසි වෙලාවක ඒ සත්‍ය ආවොත් මේ කියන්නේ මොකක්ද කියලා අදහසක් එයි. නැතුව ඒක මෙහෙමයි කියලා අපිට අර තර්කයෙන් විස්තර කරන්න බෑ. විස්තර කරන්නේ ආයි බුදුහාමුදුරුවෝ කියපු ටිකක් තමයි කියන එක විතරයි. ඒ කියනකොට ඇයි එහෙම කිව්වේ මොකක්ද මේ කියලා ඒ තමන් විමසන්න ඕන. නැත්නම් ඒ මතද්දි තව කෙනෙක්ගෙන් හරි අහන්න ඕන. මොකද්ද ඇයි මෙහෙම කියන්නේ? ඒ කියා ඒක එක්ක විමසීමස ඉන්න ඕන. ඒකට තමන් කොයි වෙලාවෙ හරි යන්නේ ඒකටම අනුගත වෙලා විමසන පැත්තට එනවා. ඒක ටිකෙන් ටික අපිට පේනවා දැන් අර ඉස්සර විමසුව එකේ මේකේ මොකද්ද ප්‍රශ්නයක් තියෙනවනේ කියන එක අවබෝධෙත් එක්ක තියෙනවා. මම උදාහරණයක් විදිහට දැන් ඇතිවීම නැතිවීම අල්ලගෙන අපි ගොඩක් හිටියානේ. තාමත් ඉතින් ඒක ඉන්නවා ඒක දෙන්නේ නැහැ. ඒ ඊට වඩා වෙනස් කතාවක් නේ කියන්නේ. හරි. ඒ කතාවක් ඇත්තේ නොදන්න කමටයි කියලා මම කියන්නේ. අක්කාරිය අදහසක් එන්නේ ඔක්ක් හරි දරගන්නේ නොදන්න කම. ඔක් කියන්න තමයි මම අර කරුවලේ උපමාව නින්ද උපමාව වාරගෙන කරුවල කියලා දැනගන්නෙම නොදන්නකම කියලා අපිට පේන්නේ. එළිය කියලා දැනගැනීමම නොදන්නකම කියලා අපිට පේන්නේ. නිින්ද ගැන දැනගැනීමම නිින්ද ගැන විස්තර කරන්න පුළුවන් වීමම අපේ මෝඩකම කියලා අපිට පේන්නේ. මේ කවදාවත් දැන් හම්බ වෙලක් නැහැ. කවදාවත් හම්බ වෙන්නේ නැහැ. අතීතයක් දැකලත් නැහැ. අනාගතයක් අත්දකින්න ලැබෙන්නේ. හැබැයි අපි දන්නවා හොඳට විස්තර කරලා. විස්තර කරනකොට ඔය නොදන්නකම කියලා කියන්නේ නැතුව වෙන මොකක් කියන්නේ? ඒ මොඩකමටයි කියවන්නේ. කියලා ඈ කියවිල්ලක් විතරයි. ඊට ආයි මේ ඔන්න මෙයා මේක දැනගෙනම මේකයි මේ කියන්නේ කියන තැනට යන්න විදිහක් නැහැ. මොකද ලැබිලාම නැති දෙයක් ගැන කතා කරනවා. ඔක්කොට මොඩකම කියලා ඇරෙන්න වෙන එකක් නැහැ. හැබැයි මේ මොඩකම බව දකින්න නම් ප්‍රඥාව නදන්නකම කියලා දකින්න නම් ප්‍රඥාව වැඩෙනවා. මේ ධහම ඇහිලා ඒකට අනුගත වුණා තමයි මේ පැත්ත තියෙන්නේ. දැන් ඔහම ඒවා කිව්වට මේ ඒකත් එක්ක ඉන්න අයට මේ කියන ඒවායි ලොකු ගැඹුරක් තියෙනවා. මේ කියන එකට අනුගත වෙලා මේක තියෙනවා. නදන්න කෙනාට ලොකු දෙයක් තියෙනවා. ආද මේ කියන්නේ ධහම නෙමෙයි. ඒක එහෙම තමයි. ඉතින් කරන්න දෙයක් නැහැ. ඇයි තව තියනවද?
සර්.
ඔව්.
සර් මට හිතෙනවා මෙහෙම දැන් ධර්මය දේශනා කරන එකත් ලිහිසි පහසු නැහැ. හැබැයි මම ධර්මය අහන කෙනෙක් විදිහට මන් තුල ඇති කරගත යුතු ගුණාංග ටිකක් හිත මං හදාගත යුතුයි නේද කියන එක මං එහෙම ඉස්සරත් හිතුවා. මං එහෙම ඉස්සර හිතුවේ ස්වාමින්වහන්සේගෙන් ඇහුණා දැන් සීලයකුත් උපරිම රැකලා සමාධියකුත් උපරිම රැකපු කෙනෙකුට ඒ බුදුහාමුදුරුව කියනවා මේ වංචනිකයි අසත්පුරුෂයි ධර්මයට ගලපනවා සිජ්ජු නැහැ කීකරු නැහැ හික්මිලා නැහැ කියන වචනේ මට ඇහුණා බුද්ධ දේශනාව විස්තර කරනවා ස්වාමීන් වහන්සේ. ඊට කලින් මම එහෙම එකක් අහලා තිබ්බේ නැහැ. එහෙම ඇහෙද්දි මං හිතියේ නොකැඩෙන සීලයක් රැකලා අම්මා පිටිපස්සෙන් ගිහිල්ලා නොකැඩෙන සීල කැඩුනොත් තමයි මට ප්‍රශ්නේ. නොකැඩෙන සීලයකුත් රැකලා සමාධියත් උපරිම මට්ටමක ඉද්දි ධර්මය අහද්දිත් ඇයි බුදුහාමුදුරුවෝ කියන්නේ අවංක නෑ සිජු නෑ අසත්පුරුසයි ධර්මයට ගලපනවා ධර්මයට ගලපන තාක්කල් මේ ධර්මය ඇහෙන්නේ නැහැ. එතකොට 100ට 100ක් පූර්ණ විවෘත මනසකින් කන් යොමා මුලින්ම අහන්න අහද්දි ගලපන්න එපා. අහපු දේ විතරක් දරාගන්න. තම් අහලා අහුවෙත් තමන්ට ගලපලා ඒක නේද මම මෙච්චර කල් දරාගෙන හිටියේ කියන එක මට තේරුණා. එහෙම ඊට පස්සේ මම සත්‍යවාදීවද මේ ප්‍රශ්න කිරීම කරන්නේ. එතකොට මම මේ ප්‍රශ්න කිරීම කරන්නේ සමහර ප්‍රශ්න මම ප්‍රශ්න කරලා තිබ්බේ සර්ගේ අර මත්ත කුණ්ඩලි එයාගේ තා මත්ත කුණ්ඩලීට බෙහෙත් අහන විදිහට මං අහලා තිබ්බේ. එතකොට මගේ ප්‍රශ්න කිරීම සත්‍යවාදී වෙලා තිබ්බේ නැහැ. එතකොට මට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියපු එක හරි. එතකොට මම මගේ මේ ප්‍රශ්න කිරීම අවංක වෙලා තිබ්බේ නැහැ. සිජු නැහැ. මට ගොඩාක් ඉවසීමෙන් මේ ස්වාමින්වහන්සේ හරි සර් කියන එක 100ට 100ක් ඇහිලා තිබ්බේ නැහැ. කියන එක මට පෙවුණා. මං පුළුවන් ටිකක් හදාගත්තා. මං කියන්නේ 100ට 100ක්ම මට ඒක තියනවා කියලා තාමත් මට ඒ වැරදි තියෙනවා කියලා මට තේරෙනවා. එතකොට තව මට හිතුණා සර් මගේ පැත්තෙන් තිබ්බ වැරද්ද ධර්මයට ගලපනවා. එතකොට අහරෙන් කියන එක මට ඇහෙන්නේ නැහැ. ඒ වැරද්ද තාම තියෙනවා. එතකොට තව තියෙනවා මගේ පැත්තෙන් මේ මම දැන් සමහර විට ධර්මයට ගලපලා සත්‍යවාදීව ප්‍රායෝගිකත්වයෙන් ඉස්මතු වෙන්න නෙදී ඒක ධර්ම කරුණකින් මමම ගලපවහ ගන්නවා. ඒ කියන්නේ දැන් ඉස්කෝලේ ළමයෙක් වැඩ දුන්නාම ගෙදර වැඩ කරන්නේ නැතුව ආයෙ පොට්ටි කරන් පන්තියට යනවා ගුරුවරයාට හේසනවා වගේ වැඩක්. ඒක එහෙම කරන තාක්කල් ළමයට ඉගෙන ගන්න බෑ වගේ ධර්මය හෙන්නේ නැහැ වගේම මේක පැත්තකට වෙලා පැය ගාන තමන්ට යෙදුනේ රූප මෙතන නම් ඒක විමසන්ද මේක ප්‍රායෝගිකත්වයෙන් හිතන්ද කියන එක එකක් මේක ධර්මයට ගලප ගලප ඉන්න කියන එක පැහැදිලි දෙකක් එතකොට මේ මගේ ප්‍රශ්න කිරීම මම සත්‍යවාදීව ප්‍රායෝගිකත්වයට දාලා හිතපු ප්‍රශ්න කිරීමක්ද මේ මගේ ප්‍රශ්න කිරීම ධර්මයට ගහලපල කරන ප්‍රශ්න කිරීමක්ද කියලා ඔය තේරම ටික හිත හිත මන් විසින් හදාගත යුතුයි නේද? එතකොට කවදුරටත් මම මගේ ඇතුළාන්තය බලලා ලෝකය තුල සීලය සමාධිය හදාගත්තොත් විතරයි මට බුදුහාමුදුරුව කියපු අදිශීල අදිසිත්ත ඒ මට්ටමට එන්න. ඒ මට්ටමට එන්න කලින් මගේ පැත් තියෙනව නේද සර් කියලා මට හිතුණා සර් තෙරුවන් සරණයි
ડોક્ટર එතනටම ගලපගමු සත්‍යක සහ ගණිකාව රහත් වෙච්ච එකත්
ඔව් එතන හරි වැදගත් දැන් හැමෝම අහලා තියෙනවනේ මට්ට කුණ්ඩලී කතාව මට්ට කුණ්ඩලී කියන්නේ සිටුවරේ හොඳට සල්ලි තිබුණ කෙනෙක් එයාගේ පුතාට අසනීප වෙනවා දැන් මෙයාට තියෙන ප්‍රශ්නේ තමයි මෙයා දොස්තර ළඟට එක්ක ගියොත් නැත්නම් දොස්තර කෙනෙක් ගෙදරට ගෙනාවොත් ડોක්ටරට එහෙත් මේ ගොඩක් මුදලක් ගෙවන්න වෙනවනේ. ඔය ප්‍රශ්න. ඒකට මොකද කරන්නේ? ආ ඉතින් මේ දොස්තරලා යාළුවෝ ඉන්නවනේ. එද මහත්තු. ඒකොල්ල එක්ක නිකන් ගිහින් කතා කර කර ඉන්නවා. කතා කර කර ඉන්න ගමන් හිමීට කියනවා මෙන්න මේ වගේ ලෙඩක් හැදුනත් ඔයා මොන වගේ බෙහෙත්ද දෙන්නේ කියලා අර පුතාගේ ලෙඩේ එක්කයි ලෙඩේ කියලා කියන්නේ නැතුව මෙයා නිකන් අහගන්නවා දැන් කරන්න ඕන බෙහෙත් ටික ඊට පස්සේ ඇවිල්ලා ඒ බෙහෙත් ටික කරනවා මෙයා මොකද එතකොට දොස්තරට සල්ලි දෙන්න ඕනේ මටත් මේක කරන්න පුළුවන් කියන තැන ඒ නිසා තමයි පුතාගේ ඒ ලෙඩේ සනීප වෙන්නේ තව තව උත්සන්න වෙනවා. ඒක දැන් දොස්තර නෙමෙයි බෙහෙත් කරන්නේ. අහගත්තු ගණන්. යා අපිත් ඇත්තටම දහම හොයන්නේ දහම ගැන කතා කරන්නේ ඔන්න ඔය මට්ටමේ. අපි එක තැනකින් දහම අහගෙන ඇවිල්ලා තව තැනකට කියනවා. අර හාමුදුරුවෝ කියපු ටික කොහොම හරි අහගෙන ඇවිල්ලා පාඩම් කරගෙන තව තැනක කියනවා අපි දන්නවා. නෝ ඔය 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 වංචාව අපිට පේන්නේ නැහැ. මේ උදාහරණයක් කිව්වේ. ඒ දහම දැන් අපි තව කෙනෙකුට කියනවා කියන එක Tamanටම apply කරන. හරි? තව කෙනෙකුට කියනවා කිව්වා. අපි ඔන්න අපිට ඇහුණ ටික අපි දැන් අපිට දා ගන්නවා මම දන්නවා කියලා, දහම දන්නවා කියලා. හරි. ඒ දස්තරගෙන් වෙන ලෙඩේ ගැන කියලා දැන් ලෙඩාට ඕන බෙහෙත් කියලා කියන්නේ නැතුව අපි අර දොස්තර කියන අර තව ලෙඩෙකුට බෙහෙත් කරපු හැටි අහගෙන බලාගෙන ඉඳලා අපි අපිට බෙහෙත් කරන්න හදනවා. ඔය වැඩේ තමයි මේ දහම අහනවා කියලා කොහෙන් හරි මොකක් හරි අහගෙන අපි අපිට ඒක යොදනවා. ඉතින් ලෙඩේ තව තව එක්ක උත්සන්න වෙනවා නැතුව මේ සනීප වෙන පැත්තක තමයි යන්නේ නැහැ. ඔතේ ඒක මේ තනියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ දහමේ කතන්දරේ. එහම බුදුහාමුදුරුවෝ ඉතින් කියලා තියෙනවා. මට හිතන ඒවා කියනවා නෙමෙයි මේ දහමේ තියෙන ඒවා මේ කියන්නේ නේද? ඒ මේ මුළු දහමම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. ඉතින් අපි කොහොමද තනියෙන් කරන්නේ? ඒ වුණාට අපිට ඕන නෑ නේද? ඔව්ක පුළුවන්. ඒකට බැරි වුණාට මේ මට ඕක අහගත්තාම මෙහෙම පුළුවන් දැන් ඉතින් මම දන්නවා දහම මේ බුදුහාමුදුරු කිව්වේ මේක දැන් ඕක කරන්න නේ ඕන කියලා ඉතින් ඒ තනියෙන් කරන්න යනවා. අර මට්ට කොණ්ඩලී බෙහෙත් දුන්නා වගේ තමයි මේ කරන්නේ. අර කීපු දේ තුන සීල රැක්කොත් හරි අවබෝධ වෙයි කියලා අහලා තිනා. දැන් සීල රැකින්. ඊට පස්සේ මේ අහනකොට ආයි කියනවා ඒ අවංක වෙන්නේ. මම මේ බොරු කර කර ඔය වැඩේ කරන්න බෑ. බොරුවක් නෙමෙයි දැන් ඇත්තටම සීල රැකනවා. ඇයි මට මේ බොරු කියන්නේ? ඒ මේ කියන සීලේ නෙමෙයි අපිට ඕන සීලේ අපි රැකලා තියෙන්නේ. සීල කියලා අපි හිතාගත්ත එක රකින්න. දහම කියලා අපි හිතාගත්ත එක කරනවා. භාවනාව කියලා අපි හිතාගත්ත එක කරනවා. අපි අර බුදුහාමුදුරුවෝ කියපු එක මොකද්ද කියලා හොයන්නේ නැහැ. අපි හිතන්නේ අනේ දැන් හෙව්වා මට මන් දන්නවා. දැන් මේ මේකනේ මේ කියලා තියෙන්නේ. මේකනේ කියලා ඒකට ගල්ප ගලපලා ඉන්න. අපිට වැටහුනේ ඒක. ඉතින් මේකේ මේ හැමතිස්සෙම පෙන්නන්නේ ඔය වැටහුණා කියන එක එතනම වැරද්දක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන එක ඇහිලා නැහැ. බුදුදහමේ උණුසුමවත් ලැබිලා නැහැ. ඔය දන්න ටිකට ගලපනවා කියන්නේ. අපි දහම දන්නවා කියලා හිතුවට දහම නෙමෙයි ඔය ඇහිලා තියෙන්නේ. අපිට ඕන එක දහම කියලා අහගෙ. ඒකට ගලපයි. ඒ දහම කියලා එන එක ඒකටම යම්කිසි ඔය වචනයක් ඇහෙනවා අනුගත වෙන්න. අනුගත වෙනවා කියනකොට අපේ අදහස් එතෙන්ට එකතු කිරීමක් වෙන්න බෑ. ඒර සරණ යනවා කියන. මේ බුදුන් සරණ යනවා කියන්නේ ආය අපේ අදහස් දදා අරකින් කැලලක් ගන්නවා මේකෙන් කැලලක් ගන්නවා ඕක කී කියා ඉන්න. අර හාමුදුරුවෝ මෙහෙම කිව්වා මේ හාමුදුරුවෝ මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා. ඕක තමයි දහම. ඒක එහාට මෙහාට පැන පැන මොකද්ද උ කර කර ඉන්නවා. ඒකට ඒ කියපු එකක් අනිත් පැත්තට කියන එක නෙවෙයි. සමහර වෙලාවට ඉතින් අපි තමයි මේ සාකච්ඡා කරද්දී සමහර වෙලාවට දැන් මේ පොතේ මෙහෙම තියෙනවා කියලා ඒකෙන් ඒ කියන එක කරනවා. ඒකට ඒක ඒ ඇයි ඒක කරන්නේ? ඒක මේ මම දන්න එකක් නෙමෙයි. මේ 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 මෙතන දහම තියෙනවා. මෙතන මේක බලන්න. අර පත්තය දීපි ප්‍රහාණ පොතේ කියනකොට මම ඇහුවේ මොන පිටුවේද ඔක තියෙන්නේ කොතනද ඔක තියෙන්නේ. දැන් ඒක කොහොමhari අපි බුද්ධ දේශනාවේ මහා හස්තිපදරූපම සූත්‍රය. දැන් අන්න ඒ සූත්‍රය කියන විදිහටයි අපි බලන්නේ. අපිට ඕන විදිහට මේක මේ මේ ආයතනවලට ගලපලා මේක ඇති වුණා නැති වුණා ඒක වුණාට පස්සේ මේක වෙන්නේ. ඒ අපේ අදහස්. අපි දන්නේ නැති. අපි දන්නේ නැති ගැත්ත වුණා නම් දැන් අහත් වෙලා එහෙම නොවිලා නම් මොකද වෙලා තියෙන්නේ? මේ දහම අපිට ඇහිලා නැහැ. දැන් තව තව මේක කොහොම සාවධානව ඉවසීමෙන් අහන්න ඕන තව අහන්න. අහන එකත් එක්ක ආයේ ආයේ වෙනසක්නවා. ඒක මේන්නේ ඇහෙනවනේ ඇහිලා නැහැ කියන්නේ. එහෙනම් තව තව අහලා බලන්න ඕනේ. මොකද්ද මේ කියලා තියෙන්නේ? එහෙනම් අපිට අහුණා එන මොකද්ද ඔය එකක් තියෙනවා. ඒක ඒ එහෙම කියන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. මේ ලෝකයට හිතා ගන්නවත් බැරි දෙයක් කියන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. මේකයි බුදු කෙනෙක්ගේ අගේ. ඒත් අපි තවත් ඉවසීමෙන් බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද කියලා තව තව විනසන්න. දැන් දැන් Tamanටම තේරෙනවා ඇතිනේ මේක අවුරුද්දකට දෙකකට කලින් දහම කියලා අපි හිතාගෙන හිටියා ඇහුවා. දැන් මොකද ඒකට වෙලා තියෙන්නේ? ඒකම ඊට පස්සේ අවුරුද්දකට විතර පස්සේ අහනකොට ඒකත් තමයි. තව දැන් අහනකොට ඔහොමම ඉතින් මේ මේ දැන් දන්න එකක් තාම දන්නේ නැහැ කියලා එනවා නම් තව කොච්චර මේක විමසන්න ඕනද හොයන්න ඕනද? මේක එහෙනකොට ටිකක් අමාරු තමයි. එච්චර මේ දහම දැනගෙනත් කියලා දන්නේ නැහැ කියලා ඇහිලා නැහැ කියලා. මොකද්ද ඒ කියන්නේ? ඒක තමයි විද්‍යාවක් එහෙම කියන හින්දානේ කියන්නේ. ඒක බුද්ධ දේශනාවට එකඟ නම් අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් තව ටිකක් ඒක අහන්න ඕන අපේ අඩුපාඩු හැදෙන්න නම් තව තව දහම අහන්න ඕන. ඒක දකින්න. ඒ දැක්මත් එක්ක සිද්ධ වෙන දෙයක් නිසා මෙන්න මෙහෙම කරන්න එතකොට මේ මේක අවබෝධ වී මඟපල ලැබෙයි කියලා කියන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ බුද්ධ දේශනා නැවත නැවත ආහාහා නැවත නැවත විමසන්න ඕනේ. ඒක නොව නැත්තම් එක සාකච්ඡා කරන්න ඕනේ. ඒක වණ අහන්න සාකච්ඡා කරන්න කියලා මංගල සූත්‍රය කියනවා. කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡායි බුදුහාමුදුරුවෝ මෙහෙම කියන්නේ. මේක මේ තනියෙන් අවබෝධ කරගෙන තනියෙන් කරන්න පුළුවන් නම් මේ ආයේ ආයේ වණ අහන්න සාකච්ඡා කරන්න එකත් අර සුදුසු කල්හි ගැන අපි සාකච්ඡාව කරන්න අපිට ඒක ගැන ඒ කියන්නේ යම් කිසි විමසීමක් කර කර ඉන්නකොට අන්න ඒක ගැන කතා කරන්න සුදුසුයි. ඒ ඒ ඒ විමසීම කරන්න පුළුවන්. තමන් ඒකට ලෑස්ති නැතුව වෙන කෙනෙක් කතා කරන එකක නැද්දට පැනලා ඒකෙන් කෑලි ගන්න හැදුවට ඒක හරි අමාරුයි. තමන් ඒක යෙදියේදී ඉන්න කෙනාට කතා කරන එක මේ පැත්තක ඉඳලා මේ මේ තේරුම් ගන්න හැදුවට ඒක වෙන්නේ නැහැ, කරන්න බෑ.
ඩොක්ටර් සමාවෙන්න උතර මේ මෙහෙම අදහසක් පහළ වුණා. දැන් අපි හිතමු ඩොක්ටර් දැන් ඔය විස්තරේම අපි කියමු දැන් ජර්මන් භාෂාවෙන් ඩොක්ටර් දැන් විස්තර කරනවා කියලා. මම මේ නිකන් මේ කියන්නේ වෙන දෙකින් අර්ථයක් මත කරන් ඩොක්ටර්. දැන් මෙහෙම ගත්තොත් දැන් ඔය ඩොක්ටර් කතා කරන එකම එක පාරටම භාෂා 100කින් ඩොක්ටර් පරිවර්තනය වෙලා එනවා. ඒ කියන්නේ අර පරිවර්තනය වෙලා එනකොට භාෂා දැන් 100ක් දන්න අපි කොහොමද 100 දිනේකට එකවරටම ඕක දැන් ડોක්ටර් වැටේනවා ડોක්ටර් කියන එක. අර පරිවර්තනය වෙන තරනේ ડોක්ටර් ඔය 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 ධම්ම කියලා මේ අදහස් කරන ડોක්ටර්.
ඔව් වැටෙන්නේ පරිවර්තනයේ මිසක් අදහස නෙවෙයි. එතකොට භාෂාව දන්න කෙනාට පරිවර්තනේ මේ කිව්වේ මේකයි කියලා එනවා. අර කතාව තමයි ඉතින් ඉරිඟු ජලයේ පීනනවා කියන එක ඕන භාෂාවකින් කියන්න පුළුවන්නේ. ඒ භාෂාර්ථය ගන්න එකයි මේකෙන් මතු කරන අදහස ගන්න එකයි දෙක. භාෂාව පරිවර්තනය කරනකොට ඉරිඟුවට ඉංග්‍රීසි වචනේ හොයනවා, වතුරට ඉංග්‍රීසි වචනේ හොයනවා, පීනනවා කියන එකට ඉංග්‍රීසි වචනේ හොයනවා, ඒ ටික දාලා කියනවා. එයා ලස්සනට මිරිඟු ජලයේ පීන පීන ඉන්නවා. මේ කිව්වේ මේකයි. ඒකයි ඒකේ අදහස ගන්න එකයි දෙකක් නේ. අපිට ඉස්සෙල්ලා අර්ථයක් මොකක් හරි ඕන නැත්නම් ඉතින් ඔයක් ගැනද විමසන්නේ කියලාවත් හිතා ගන්න බැහැ. ඊට පස්සේ අපි ඉතින් ටික ඒකේ යෙදී මොකද්ද මේ මතු කරපු අර්ථය? ඒක ඉතර වෙන අර්ථයක් නම් දැන් අපි මේක දැනගත්තහම ඉතර විලාස කියලා ඒ Taman තමයි ඉතින් පරීක්ෂණය කරන්න පුළුවන්. කරන්නේ අර ඇහුණ දේත් එක්ක ඒකට අනුගත වෙලා විමසනස තමයි ඒක කරන්නේ. අපිට වෙන්නේ අපේ පැත්තට බර වෙලා අරක ගලප ගන්න හදනවා අපි දන්න දෙයට අපි කරන දෙයට. මේ බුදුහාමුදුරෝ කියන්නේ ඒක. ඔන්නෝයි දෙකේ වෙනසක් තියෙනවා. හදා ගන්න තමයි ආයෙ ආයෙ දහම අහන්න විමසන්න කියලා ඒවයි කියදෙන්න කියලා කියන්නේ. හොඳයි. මේවා මෙහෙම කියනකොට මේ කතා කරන්නේ දහම් කරුණන් නෙවෙයි කියලා ඉතින් එහෙමත් හිතෙන්න පුළුවන්. මේ දහම් කරුණු කතා කරාට ඇහෙන්නේ නැත්තේයි කියන එකත් සමහර වෙලාවට ඉතින් අපිට කතා කරන්න වෙනවා. තායේ ආයේ කොච්චර ඇහුවත් අපි අපේ අදහසටම ගලප ගලපණන් ඉන්නේ දහම ඇහෙන්නෙම නැහැ නේ. ඒ ඇහෙන පැත්තට ඉන්න ඒක තමයි එක ගව වෙන්න පුළුවන්. ඒකයි මේවා කියන්නේ. මේක අර ඒ දහමේ අර එක තැනකින් අහලා තව තැනකට ගිහින් කියා දෙන්න පුළුවන් එකක් නම් නෙවෙයි. ඒක ඒක අර මට්ටගොඩලි බෙහෙත් කළා වගේ වැඩක් වෙනවා. ඒ ඊට වඩා ඒ කියන්නේ එක එක්කෙනාගෙන් අහන්න එපා කියන එක නෙමෙයි. කොහෙන් ඇහුවත් අර දහම ඇහෙන විදිහට ඇහෙන්න ඒ තමන්ගේ පැත්තේ වෙනසක් වෙනවා නම් හොඳයි. ඒක නෝයි අපි කොච්චර ඇහුවත් අපි අර අතනමයි. එහෙනම් මේකේ මේ වචන වලින් ඇහෙන එකට එහාට ගිය අර්ථයක් තියෙනවා. අන්න ඒක මත කරන්න ඒ අර්ථේ ඉතර වෙන දර්ශනෙට ඉන්න. තමන් මොකක් හරි දැනගන්නවා කියන එක නෙවෙයි. මට මේ ධර්ම වැටහුණා කියන එක නෙවෙයි. ඒකත් එක්ක වෙන්නේ ඉතර වීමමයි. බුදු කෙනෙක් වෙන්නන්නේ ඉතර වෙන දර්ශනය. මම යෙදෙනා නම් අන්න ඒ යෙදෙන හැටි කාය සක්කාය විදිහට දකින විදිහ සතියත්තේ ලෙස දකින එක ඒක හරිම දුෂ්කරයි අමාරුයි අස්සලෝමෙන් අස්සලෝමයට විදින එක ලේසි ඒක දකින්නට වඩා කියලා කියනවා. ඉතින් එතෙන්ට එහෙම සඳහායි මේ ගහම අහන්න විමසන්න එකේ දෙන්න කියන ටික තියෙනවා. ඊළඟ තරණයි තර මුලින් මතු කරපු අදහස මම හිතන්නේ හුඟක් වෙලාවට අපිට වැරදුන ඔ කාට හරි හරි තියෙන දැන් අර මම මුලින්ම කියෙන්න හැදුවේ අපි හුඟක් වෙලාවට වරදින්නේ මේ ඇහෙන එකේ කරක් ගන්න ඊට පස්සේ ඕක ගැන හිතන එකයි වැරදි කියන තැන ඉන්නවනේ. එතනට වඩා මේක තව විමසන්න ඕන. ඇසීම කියන්නේ මොකක්ද? එතකොට එතනට විමසීම එන්න. හැබැයි අර අනිත් ඊට පස්සේ ඇහුණ නිසා දැනගත්තු ඒවයි අනේ ඒතන නැහැ. ඒක මේ අපි එකතු කරපු එකක් නේ. අදාළත්වයක්ම නැහැ. ඒක ඒ ඉතුරු ටික කොහොම අර සිහින නාස්ත්‍රයක් විතරයි නැත්නම් හැඟීම් ගොඩක් විතරයි කියලා දකින්න ටිකක් පහසු වෙන්න පුළුවන්. ඒ ඒ ඒ ඒකත් හොඳට බලන්න ඕන. මේ එතනින්මත් සනාරික දහම අවබෝධින්න පුළුවන්. බැහැයි කියන එක නෙමෙයි. ඔය අපි හිතන ටික නවත්තල මේ ඇහෙන එක කොහොමත් තියෙන එකක් කියන තැනට යන්න එක. ඒ බවත් එතකොට අර ලෝකෙන් මේ ස්වභාවය මේකයි කියලා නැත්නම් ක්‍රියාවලියක් තියෙනවා. ගඟක් ගලනවා වගේ මොනවද ඇතිවිවි නැතිවිවි යනවා. ඒකට මම දාගන්න එකයි වැරද්ද. ඕවා නෙමෙයි මේ බුදු කෙනෙක් මතු කරන්නේ. මේ අපි හිතන්න ගියාම නැත්නම් දාර්ශනික බවට අහුවෙන දේවල් ඒවා කොම ඉක්මවායන දැක්මක් පෙන්නන්නයි මේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. මොකද ඒ කාලේ මීට වඩා හිතන්න පුළුවන් අය ෆිලොසොෆර්ස්ලා දාර්ශනිකයෝ බොහොම හිටිය කාලයක්. ඒකට ඒ එක මතයකටවත් අහු නොවන පැත්තක් ඉතර වෙන පැත්තක් පෙන්වීම සඳහායි බුදු කෙනෙක් පහළ වෙන්නේ. අපි මේක හොයාගෙන යනකොට ඒක එක අදහස් ගලපිනා මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා ඒවයි නවතිනවා. එහෙම නොවි එහාට යන මයින්තනේ මම අර ඉංග්‍රීසියෙන් තිබුණ එකත් මේකේ ෆෝවර්ඩ් කරලා තිබුණා. ඒකේ පෙන්නනවා ලස්සනට එක එක මත හතරක් විතර එනහැ. ඒ හැමදම දහම කියලා හිතෙන්න පුළුවන්. බුදු කෙනෙක් පෙන්වන්නේ මේකයි. ඒ වුණාට ඒවත් දෘෂ්ටි කියන එක තේන්නේ. ඒවයි අපි එක එක කාලෙට අන්න මේක තමයි කිව්වේ කියලා අපිට හිතෙනවා ඒක වැට. ඒ වැටීමෙම අපහු මම යදෙන හැටි අපිට පේන්නේ නැහැ. සක්කාය සතිය බව. මේක දහමයි මෙතන මම නෑ කියලා මටම වැටහෙනවා. මේක ක්‍රියාවක් විතරයි ඔතන මම නෑ. කවුද මේ දැනගන්නේ? කවුද මම? ඇසීමක් විතරයි ඔතන වෙන මොකවත් නෑ. අර ඉස්සෙල්ලා තියනවා කියලා හිතපු ඒව නෑ. දැන් ඔන්න ඉස්සෙල්ලා තියනවා කියලා හිතපු අපි හිතමු ස්පර්ශයක් ඇහෙනවා. දැන් කාක්කෙක් කෑ ගහනවා. කපුටෙක් මැවිලා පේනවනේ කාක්කා කෑ ගහන හැටි. කාක්කා එළියේ ඉන්නවා කියලා. දැන් ඔන්න ටිකක් මේක බලනකොට පේනවා ඒ කපුටා කියන එක හිතෙන් හැදුන එක නේ. ඉතින් එළියේ තියෙන එකක් වෙන්න බැහැනේ. හරි ඒ කතාව හරි. හරි වුණාට දැන් ඔතන බලන්න කාක්කා හිතේ හැදුනා කියලා දැනගන්නවා. ඒක එළියේ නෑ කියලා දැනගන්නවා. හැබැයි කවුද දැනගන්නේ? මේ කාක්කා ඉන්නවා කියලා එළියේ ඉන්නවා කියලා දැනගත්තත් කාක්කා එළියේ නෑ කියලා දැනගත්තත් ඒ කියන්නේ අලුත් දැනුමකට ආවත් ඉතින් යෙදෙන මම කියන එක්කෙනාට ඔක දැනගන්න මට මොකවත් වුණා. කාර එහෙමම ඉන්නවා. ඔක සිතුවිල්ලක් විතරයි කියලා දැනගත්තත් නෑ ඇත්තටම තියෙනවා කියලා දැනගත්තත් ඒවා තමයි මේ මේ ඇත්තාන්තේ නැතාන්තේ අසුරු කරන ගතිය. ඒකට කියන්නේ සත්වභාවයේ ලෝකය. ලෝකයා බෙහෙයි ඇත්ත කියන එක නැත කියන එක අසුරු කරන අත්‍යංච නත්‍යංච. ඒ බුගියන ලෝකේ බොහෝ සෙයින් අත්‍යංච නත්‍යංච කියන ඒවයි තමයි. ඒතර මේක ඇත්ත කියලා කියන එකේ ඉඳලා අපි හිතනවා නැත කියලා ඔබ හිතේ විතරයි හැදෙන්නේ එළිය නැත කියලා දැක්කහම අන්න ධම අවබෝධ වෙනවා. අපහු වෙන අත්‍යංච ඇසුරු වෙනවා. එකක් ඉස්සෙල්ලා එළිය තිබුණ එක දැන් එහෙම වෙන්නේ නැහැ. මේක හිතේ විතරයි. අපිට එක පැත්තකින් එළිය නැත අනිත් එක මේ මනස පැත්තෙන් බැලුවොත් ඒ මනසේ ඇත මේ හන්දට තියෙනවා. ඒ ආයේ අර ලෝකෙටයි තාර්ක එක හිර වෙලා ඒ ඔහොම ගිහිල්ලා ඇතත් නැත නැතත් නැත කියන පැත්තට ටිකෙන් ටික යමු වෙනවා. නැත්තම් හිතෙන් හදපු ලෝකයක් තමයි තියෙන්නේ කියන තැනට යනවා. මේවා හිතන්න පුළුවන් අය ය තැන් බාහිර මුකුත් නැහැ හිතේ විතරයි තියෙන්නේ. ඊළඟට හිතේ තියෙන බවක් දැන ගැනීම. ඉතින් විඥානයක්. ඒක විඥානය තමයි මේ ඔක්කොම කරන්නේ. විඥානේ මායාව. විඥානෙන් තමයි සේරම දැනගස්සේ. එහෙනම් විඥානේ කියලා එකකුත් නැහැ. එකත් මායාවක්. විඥානේ කියලා එකකුත් නැහැ කියනකොට මොකුත්ම නැහැ. දැන් මේ විඥානේ තහු වුණ දේවලුත් නැහැ විඥානේ. එතකොට මොකක්ද කියන්නේ? කිසිවක් නැත කිසිවක් නැත නැති කිංචි නැති කිංචි කියන මේ ආකින්චඤ්ඤායතනෙ පැත්තට යනවා. විඥානංචායතනෙ ඉඳලා ආකින්චඤ්ඤාය එහෙමත් කියා ඉඳලා ඊළඟට ආයෙනවා ඒ කිසිවක් නැත කියන එකක් කරදී ඇත කියන්නත් නැත කියන්නත් ඇත් කියන එක කියන්නත් නැත කියන්න ඇත්තෙත් නැත්තේ නැ නැත්තෙත් නැත්තේ නැ ඉතින් ඒවා ඔක්කොම එයාට යන්න පුළුවන් හිතලා හිතලා කියන්නේ හිත දිනු කරලා දිනු කරලා අත්දකින්න පුළුවන් මට්ටම්. ඒවා මේ ඒවා තමයි අරූපාවචර ධ්‍යාන මට්ටම් කියන්නේ. අපිට ඔය දැන් එකකින් අනිකට පණිනකොට හිතෙනවා නේද මොකද්ද ලොකු දෙයක් අවබෝධ වුණා කියලා. ඒ හිතන එකත් සාධාරණයි. ඒකට කියන්නේ නිදීම් විමුක්ති. ඒක නිවන් මාර්ගයේ නෙවෙයි. ඒ නිවන් මාර්ගය ඇහෙන්න නම් මේ බුදු කෙනෙක් පෙන්වන ධර්ම අවතව හොඳට අහන්න. ඒකත් අහලා අර මතයකට පණින එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. අපිට එතන පරික්ෂා හෙන්න තමයි ඔය කල්‍යාණ මිත්‍රෙක් අසුරු කර කර තව තව විනසන්. තයි පෙරවන් සරණයි.
දෙරුවන් සරණයි ડોක්ටර්. දැන් මේව ප්‍රශ්නයක් මතුණා. අපි දැන් මේව ගත්තොත් දැන් ડોක්ටර් අපි ප්‍රශ්නයක් අහද්දී ડોක්ටර් දැන් අහන් ඉන්නවා ඒකටම අනුගත වෙලා ડોක්ටර්ගේ අදහස් දාන්න නැතුව. එතකොට ડોක්ටර් ඒකට උත්තරයක් දෙන්න යනකොට ડોක්ටර්ගේ අදහස් දාන්න නැතුව උත්තර දෙන්නේ කොහොමද?
ඒ උත්තර දෙන්නේ මම ප්‍රශ්නෙට නෙමෙයි උත්තරේ දෙන්නේ. ඔබතුමා අහපු එකට මං උත්තර දෙන්නේ කොහොමද කියන එකට තමයි. ඒ වුණාට මං උත්තර දෙන්නේ ඔබතුමා අහපු එකට නෙවෙයි. මං අර අහගෙන ඉන්නකොට මට පේන්නේ ඔබතුමා හිතන විදිහ, ඔබතුමාගේ මානසිකත්වය. අනේ ඒකටයි මේ කතා කරන්නේ. අරක හරිද වැරදිද කියලා උත්තරේ නෙමෙයි. මේක අහන්නේ මොනවාගේ මානසිකත්වයක ඉඳන්ද කියන එක අර අහන ටිකෙන් තේරෙනවා. අපට අන්න එතෙන්සයි මේ කතා කරන්නේ. නැත්නම් මේ ප්‍රශ්නෙකට උත්තරයක් දෙනවා නේද? ඒක හරියට දැන් කියන එක අහගෙන හිටියොත් අන්න ඔයාගේ අර ඒ හිතන විදිහ වෙනසක් වෙනවා. මානසික මට්ටම මෙච්චර කල් හිතපු විදිහ වෙනසක් වෙනවා. ඒක වුණත් තවට මං කියන එක ඇහි. ඒ කියන්නේ මං කියන එකට අනුගත වෙලා බැලුවොත් විතරයි ඒක වෙන්නේ. අපිට ගොඩක් වෙලාවට එන්නේ අපි හිතන විදිහ වෙනස් කරන්නේ නැතුව අර කියපු එක ආයෙ ගලපන්න යනවා මේ තර්කෙන්. ඒකට ඇහෙන්නේ.
ඔව් ડોක්ටර් හරි හරි. දැන් වැටුණා.
ඒක මේ දහම කියන්නේ මෙන්න මේකයි මේක හරි කියලා එහෙම කියනවා නෙවෙයි. අපි ඉන්න මානසිකත්වයේ තියෙන අඩුපාඩු ටික පෙනෙන විදිහට ඒකට කතා කරලා. එන්න මේ විදිහට බලන්නකෝ කියලා එහෙම බලනකොට දන්නේම නැතුව අර තමන් හිතන විදිහ වෙනස් වෙනවා. අර ප්‍රශ්නෙට උත්තරයක් ආවට වඩා අර ප්‍රශ්නේ නැති වෙලා. ඒකයි මං කියන්නේ නම් අර ඒවා හොඳට අහගෙන ඉන්න. ඒ ප්‍රශ්න කරනවා නම් ප්‍රශ්න කරන්නේ මේ කියන දේ ඒ විදිහට ඇහුණාද කියන එක නිරවුල් කරගන්න විතරයි. නැතු ඒකේ තේරුම ගැන ප්‍රශ්න කරනවා නෙවෙයි. ඒකට අනුගත වෙලා අහගෙන ඉඳීම තුළ අපේ අර මානසික පැත්තේ වෙනස් වෙනවා. අපි හිතන විදිහ වෙනස් වෙනවා, දකින විදිහ වෙනස්. ඒකට දන්නේම නැතුව අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ සමහර විට මතකත් නැහැ. ප්‍රශ්නයක් තියෙනවද කියන එක එන්නේ. ඒක අමතක කරලා දම්ම ඕනව නෙවෙයි. අපි දකින ආකාරයේ වෙනසක් වෙනවා. මේ වෙනස වෙන්න තමයි මේ දහම අහන්නේ කියන්නේ. මේ වෙනස වෙන්න අපි දන්නේ නැහැ කියලා දන්න දහමටම ගලප ගලපා මේක අහන්න ගියාම මේ වෙනස වෙන්නේ. ඒකයි අපි හරි කාන් තර්ක කර කර ඉන්නේ අපි දන්නේ නැහැ ගලපවන්න හදනව කොහොම හරි. ඔය කියන්නේ මේකනේ ඔය කියන්නේ මේක. කියන කෙනා දන්නා ඔය කියන්නේ ඒක නෙවෙයි කියලා. ඒ වුණාට ඒ කතා කරන්නේ එයාගේ මානසිකත්වය. අපු ප්‍රශ්නෙට උත්තර දෙනවා නේද? ආ මෙන්න අපේකට උත්තර දෙනවා.
ආ විතර
යනවා. ඒ අහන්නේ ඒ වයින් තේරුම් ගන්නේ අහන කෙනා ඉන්න මානසිකව. ඒ ඒක ගැන ඒ කියන විදි තමයි මේ මේ හරි හැම දේශනාවෙම තියෙන්නේ ඔන්න ඔය වගේ සිද්ධිය. අහන කෙනා එක්කම යොමු වෙලා එයා ඒ කියන එකටයි ප්‍රශ්නවලටයි ඒකට යොමු වෙලා එයා හිතන විදිහේ වෙනසක් වෙන විදිහකට ගෙනින්. ඉතින් ඒ හැකියාව බුදු කෙනෙකුට තමයි තියෙන්නේ අපිට නෑ ඒ හැකියාව අපි සාහකරන්නේ. හැමේ තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කියන එක පෙන්වන්න විතරයි. බුදු කෙනෙක්ගේ දහම මේ වගේ දෙයක්. අපිට හොයාගන්න බෑ. අපිට ඒකත් එක්ක බලනකොට අර ඒකට අනුගත නොවුන එකේ ප්‍රශ්න එක තේනවා සමහර වෙලාවට ඒක පෙන්වලා දෙන්න පුළුවන්. ඒතර අර වැරදි පැත්තකට යන එක පෙන්වලා දෙන්න පුළුවන්. ඕක නෙමෙයි මේ කියන්නේ. ඒක අහන්න ලෑස්ති නම් ඒක ඒ විදිහට හොයන්න ලෑස්ති නම් එයාට විතරයි මේ කියන එක ඇහෙන්නේ. තර කියනවා කියනවා ඉතින් මහන්සියක් විතරයි. ඒකේ වුණාට ඒ වගේ ඉන්නකොට කෙනෙකුට වැටහෙනවා හිතපු ගමන් ආවෙ කියන්නේ මේ වගේ දෙයක් කියලා ඒකට අර අනුගත වෙන්න පුළුවන්. තමන්ගේ අර කියන දෘෂ්ටි සමහර වෙලාවට කැඩෙනවා. කැඩෙනවා කියන්නේ දෘෂ්ටිය විදිහට දකින්න. ඒත් මේ ප්‍රශ්නේ ඇහුවේ මේ හිම මතයක ඉඳගෙන කියන එක පේන්න ගන්න. දැන් බලන්නකො ඉතින් ඕගොල්ලෝ අහන දහමමනේ මමත් අහන්නේ සමහර වෙලාවට මම එච්චර අහලත් නැහැ. මට වෙලාව නැහැ අහන්න. ඉතින් අර ඔක්කොම අහලා ආයි කියනකොට මොකක් හරි කියනවා. මේ මම අමුතුවෙන් දැනගෙන ඉන්නේ කියන්නේ. අර ඒ දහමේ මූලික කරුණු ටිකක් එක්ක අපේ විමසීම යනකොට ඒක පේනවා මෙතනින් අර මේ අහකට ගිහිල්ලා. හරි සමහර විට ඒක ඊට වඩා පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. මට වෙන මෙතන මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා කියන එක අර පෙන්වන්න පුළුවන්. ඒක ඉතින් ධර්මයෙන් අහුවට මෙන්න මේ දේශනාවේ මෙහෙම කිව්වා මේ මොකද්ද කියලා ඉතින් මන් දන්නේ නැහැ. මං දේශනාව අහලා නැහැ. හැබැයි අහන එකේ මොනව හරි කියනවනේ. ඒ කියන්නේ දේශනාවේ තිබුණ එකට වඩා අර තමන් ඉන්න මානසිකත්වයටයි මේ කතා කරන්නේ. එක. ඒක හොඳයි. ඉතින් ඒ දහම් කටුණක් එක්ක මේ කිව්වේ මේකද මෙහෙමද කියලා අපි මේ ප්‍රශ්න කර කර යනවා. ඒකේ මුලින් සුපේණි රවුල් වෙනවා. ඊට පස්සේ අපි ඒක අදාළව හොඳ data අනුව විමසීමේදී අනුගත වීම වෙන්න පුළුවන්. මාර්ග කෘත්‍යයට එන්න පුළුවන්. ඒක හැමතිස්සෙම පෙන්නන්නේ තවත් දෙයක් දැනගන්න නෙමෙයි මේ ඊතර වෙන්නයි බුදු කෙනෙක් ධර්ම දේශනා කරා. දැන් තෙරුවන් සරණයි. ඒක මේ මං කියන ඒවා ඔක්කොම හරි කියලා ගන්න එපා කියන එකක් මං කියනවා නේද? තව තව විමසන්න. ඒ සාමාන්‍යයෙන් යම් දහමක් කිව්වොත් ඒ කියන දැන් කවුරුරි ස්වාමීන් වහන්සේ නමක් නම් කිව්වි ඒක අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න තව කෙනෙක්ගෙන් අහුවට කමන්නේ නැහැ. මට කවදා හරි ඒ කියපු කෙනාගෙන්ම අහුවොත් තමයි හරියටම ඒ අදහස ගන්න පුළුවන්. අද ඒ මොන අදහසකින් ඒක කිව්වද කියන තැනටත් යන්න. ඒක දරන්නේ කියන කෙනා විතරයි. ඒ හින්දා ඒ කියන කෙනා එක්කම ඒ කියපු දේ ඒ සාකච්ඡා කරන එක වැදගත් වෙනවා. එකයි මේ කර රෙකෝඩින් එකක් අහලා නැත්නම් පැත්තක ඉඳන් අහලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. පුළුවන් නම් ඒ කියන කෙනා මුණ ගැහිලාම ඒ කතා කරනකොට තමයි කියන්නේ අවබෝධ කිරීමේ හැකියාව වැඩි. ඉතින් ඒ අවස්ථාව නැති වුණත් පුළුවන් වෙලාවක ඒ අවස්ථාව හදාගන්න ඒවා අහලා විමසලා දැනගෙන හිටියාම අර හම්බ වුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. හොඳයි. එරුවන් සරණ. එහෙනම් අවසන් කරමු නේද? තුලයි.
හොඳයි. රවි මහත්මයා එහෙනම් හොඳයි. අද දිනත් අපි තාම වටිනා ධර්ම කරුණු රාශියක් අදත් වටිනා ධර්ම සාකච්ඡාවක් අපිට අහන්න ලැබුණා. ඉතින් අද මේ ධර්ම අපි මේ රැස් කරගත්ත සීලූම කුසලොත් ඒ වගේම රවි මහත්මයා මේ ධර්ම සාකච්ඡාවෙන් රැස් කරගත්ත ඒ ධර්ම දානමය කුසලයත් අපි ඔබතුමාට අනුමෝදන් කරනවා. රවි මහත්මිය ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම පින් ඔබතුමාගේ පින් මිය පරලොව ගිය පින්වත් දෙමව්පියන්ටත් අනිකුත් මළගිය ඥාතීන්ටත් ගුරුවරයන් වහන්සේලාටත් මේ පින් අත්පත් වේවා. ඒ සියලුම දෙනාටත් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න ඉදිරිපත් කරපු ඒ සහභාගී වුණ සියලුම දෙනාටත් ඒ වගේම මේ ධර්ම සාකච්ඡාව සාර්ථකව කරගෙන යාමට උදව් උපකාර කරපු සියලුම මහත්ම මහත්මීන්ටත් ප්‍රශ්න ඉදිරිපත් කරපු සියලුම මහත්ම මහත්මීන්ටත් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම සියලුම දෙනාටමත් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් රවි මහත්මයාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. අප්‍රමාණ පින් සියලු දෙනාටම තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි. මේ වගේ අපි දහම කතා කරන්න ලැබෙන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ අපිට ඒ දහම පෙන්නලා දෙන ඒ කල්යාණ වහන්සේලා අතරයි අලව්ව යනවම දැපි වහන්සේ ලොකු උත්සාහයක් කරනවා මේ සුදු කෙනෙක් මතු කරපු අර්ථය මෙන්න මේකයි. අපි මේ දාගත්තු අදහස් දෘෂ්ටි නෙවෙයි කියන එක පෙන්නලා දෙන්න. ඉතින් උන්වහන්සේ ඇතුළු ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට අපි හැමෝම රැස් කර ගන්න තින් අනුමෝදන් වෙන්න. තව තවත් අපිට මෙහෙම මේ අපත නොකෙනෙන කෙනෙක් මතු කරපු අර්ථය තව තවත් දෙන්නලා දෙන්න. ඒකට යොමු කරන්න අවශ්‍ය ධර්ම දේශනා සාකච්ඡා කිරීම පවත්වන්න තව තවත් අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරෝගී භාවය තිරදීවනය ලැබෙන්න සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව ලැබෙන්න කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මේ සාකච්ඡාව පවත්වාගෙන යන උදව් කරපු ඒ තුලානි මහත්මිය ඇතුළු ගයන් මහත්මිය ඇතුළු පොත්වල පැවිලි සියලු දෙනා මේ රෙකෝඩ් කරලා දාන කමල් මහත්මයාතුළු සියලු දෙනා ඒ සියලුම දෙනාටත් අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන්න, ඔවුන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් නිදුක් නිරෝගී භාවය ලැබෙන්න කරන කියන කටයුතු සාර්ථක වෙන්න, තව තවත් ධර්ම කටයුතු වල යෙදෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය පරිසරය සකස් වෙන්න බාධක දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මේ සාකච්ඡාව වල සම්බන්ධ වෙන යම් කිසි දෙවි දෙවියන් වහන්සේලා ඉන්නවා නම්, ඉතින් බලාපොරොත්තු වෙන දෙවි දෙවියන් වහන්සේලා ඉන්නවා නම් ඔවුන් අපි හැමෝම රැස් කරගත්තින් අනුමෝදන් වෙන්න, සතුටටපත් වෙන්න, දිව ඉසුරු වැඩි දියුණු කරගන්න, තව තවත් මේ වගේ දහම් සාකච්ඡා වලට සම්බන්ධ වෙන්න අන්න කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමේ හැකියාව වැඩිලා දහම් අවබෝධයටම උපකාරී වෙන්න, ඒ සතුටටපත් වෙන දෙවි දෙවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමාත් ආරක්ෂා කරන්න, යම් කිසි දුකක් කරදරයක් බාධකයක් මෙලොව වශයෙන් සිදුවෙන ලෙඩ දුකක් අපල උපද්‍රව ස්වභාවික උපද්‍රවයක් කිසියම්ම කරදරයක් සතුරු උපද්‍රවාදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා, ඒ සැමගෙන් අපතම ආරක්ෂා කරන්න, තව තවත් අපිට මේ දහම අහන්න ලැබෙන්න, සාකච්ඡා කරන්න, ඒ පරිසරය සකස් කරලා දෙන්න, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්න, පරිසරය සකස් කරලා දෙන්න, ඒවට තියෙන බාධක දුරු කරලා දෙන්න කියලා අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. සහභාගී වන හැමෝටම, අහන හැමෝටම තෙරුවන් සරණයි.
செல்ராட்டம் செல்வன் சார்
செல்வன் சார் செல்வன் சார்